නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණ හැම දිනාටම. ඉතින් අද දවසෙත් අපි අභිධර්මයේ මූලික සිද්ධාන්ත පාඩම් මාලාවේ තවත් පාඩමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට අපි ගිය වතාවේ චිත්ත පරිච්ඡේදය අවසන් කරන්නට යදුනා. දැන් අපිට තියෙන දෙවැනි පරිච්ඡේදය, ඒක තමයි චෛතසික සම්බන්ධයෙන් තියෙන ද්විතීක පරිච්ඡේදය. මූලික කරුණු අභිධර්මයේ මාර්ගයේ පොතින් අපි මේක සිදු කරන්නේ. චෛතසික කියලා කියන්නේ සිතත් සමග යෙදෙන ධර්ම සමූහයට. අභිධර්මයේ අපි විශේෂයෙන්ම කතා කරනවා තේරවාදයේදී පරමාර්ථ ධර්ම සම්බන්ධයෙන්. එතකොට චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන සතර පරමාර්ථ අපි කතා කරනවා. ඒ අතුරෙන් චිත්තය ගැන අපි සවිස්තරව කතා කරන්නට යදුනා. චිත්තය කියන්නේ ආරම්මුණු ගැනීම, අනිත් අරමුණු වෙනකොට අරමුණක් ගැනීම, අවධානය දීම කියලත් අපි ඒක සරලව කියනවා. ඉතින් ඒ සිතෙන් අරමුණු දැනගන්නකොට ඒ සිතත් සමග එකට බැඳිලා උපදින තවත් ධර්ම සමූහයක් තියෙනවා. ඒ ධර්ම සමූහය තමයි චෛතසික කියලා අපි සිංහලෙන් නැත්නම් මිශ්‍ර සිංහලෙන් අපි හඳුන්වන්නේ. සිත හටගන්නකොට සිතේ තියෙන ප්‍රධානම කෘත්‍යය තමයි අරමුණක් අන් අරමුණකින් වෙන්කොට දැන ගැනීම. වෙන්කොට ගැනීම. එතකොට ඒ ගැනීම අර්ථසාධක ගැනීමක් වෙන්නට ඕන. අර්ථසාධක කියලා කියන්නේ යම් කිසි අර්ථයක් සිද්ධ කරන දෙයක් වෙන්නට ඕන. එහෙම නැත්නම් කිසිම අර්ථයකින් තොරව නිකරුණේ සිත් පහළ වෙනවා කියලා එකක් ධර්මයේ නැහැ. එතකොට ඒ අර්ථසාධක සිත් පහළ වීම සඳහා ඒ කියන්නේ සිතෙන් අපි ගන්නට ඕනේ මේ විදිහට අරමුණක් දැන ගැනීම කියන එක සිදු වෙනකොට ඒකේ යම් කිසි දෙයක් සිද්ධ වෙන්නට ඕනේ. ඒකෙන් යම් අර්ථයක් නිපෙන්නට ඕනේ. යම් කිසි කෘත්‍යයක් සිද්ධ වෙන්නට ඕනේ. එහෙම නැත්නම් කිසිදු කෘත්‍යයක් සිදු නොවන නිකරුණේ ඔහි ඒ වගේ ආරම්මණක් ග්‍රහණ සිද්ධ වෙන්නේ නැහැ. ආරම්මණක් ග්‍රහණය කියලා කියන්නේ අරමුණක් පිළිබඳ යම් දැනීමක්, දැන ගැනීමක් ඇති වෙනවා කියන එක. එතකොට ඒ අරමුණ දැනගන්නවා කියන සිද්ධියේදී බුදුරජාණන් වහන්සේ සිද්ධ කරලා තියෙන්නේ මේ අරමුණු දැනගැනෙනවා කියන සිද්ධිය ඩයිසෙක්ට් කරනවා. ඒක කඩලා පෙන්නනවා. එතන තියෙනවා අරමුණට අවධානය දීම. අරමුණට අවධානය දුන් පමණින් ඒ අර්ථය සිද්ධවන්නේ නැහැ. අරමුණට අවධානය දුන්නා කියලා ඒකෙන් මේ ලෝකේ පැවැත්මක්, සසර පැවැත්මක් මේ මොකක්වත් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ සඳහා තියෙන්න ඕනේ ප්‍රධානම දෙයක් තමයි අරමුණේ මිදීමක්. අරමුණ මිදිනවා කියන එකක් තියෙනට ඕනේ. ඉතින් කවුරු හැවොත් ඇයි ඒ දේවල් තියෙන්නේ කියලා ඒක තමයි ධර්මතාවය. ඒක අපිට විස්තර කරන්නට බෑ. ඇයි ඒව තියෙන්නේ කියලා ඒක තමයි ධර්මතාවය. That's how it is කියලා අපිට කියන්න වෙන්නේ. දැන් උදාහරණයකට අපි ගත්තොත් විද්‍යාත්මක Big Bang theory එකෙන් පස්සේ ඇයි ඇන්ටිමැටර් මැටර් හැදුණේ කියලා ඒක තමයි මුනේ ඒක. ඒක අපිට ඇයි කියලා විස්තර කරන්නට බෑ. That's how it happens කියලා කියන්නේ. Happen. එතකොට අපේ මේකේ හැටියටත් අරමුණක් ගන්නකොට අරමුණෙහි තියෙන යම්කිසි ආකාරයක් මිඳින ගතියක් නැත්තම් ඒක පිළිබඳ යම්කිසි ක්‍රමයකට දකින බවක් තියෙන්නට ඕන. ඒකන ඉෂ්ඨාකාරයේ ගැනීම, අනිෂ්ඨාකාරයේ ගැනීම, මධ්‍යස්ථාකාරයේ ගැනීම කියලා අපි තුන් වැදෑරුම් කොට දක්වනවා. එතකොට අරමුණ ගැනීම විතරක් නෙවෙයි මේ අරමුණ සම්බන්ධයෙන් ඒකේ තියෙන රස විඳීමක්, එහෙම නැත්නම් ඉෂ්ඨ අනිෂ්ඨ බවක් දැනගන්නවා කියන එකක් තියෙන්නට ඕනේ. එහෙම තිබුණ නැතිනම් මේ සංසාර ප්‍රවෘත්ති දිගට යන්නට බෑ. නුවණින් ගැඹුරින් විමසාගෙන ගියාම අපිට පේන දෙයක් තමයි මේ නාම රූප ප්‍රවෘත්තිය සකස් වෙලා තියෙන්නේ නතර නොවි දිගින් දිගට යන්නට. දැන් අපි කියනවා පරිණාමයේදී මේ හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නේ සයිල ෆෝ දෙයර් සර්වයිවල්. මේ ඕගනිසම් කියන මේක යුනිට් එකේ පැවැත්ම පිණිස තමයි මේවා හරි ගැස්සිලා තියෙන්නේ. ඒ නිසා තමයි සෛල සමහරලාට මැරෙන්නේ, සෛල අතුරු දුරාණු සුදුරු දුරාණු ගිහිල්ලා වෛරස් එක මරන්නේ. ඒකේ උන් අතර සහසම්බන්ධතාවය තියෙන්නේ. මේ ඔක්කොම ෆොද සර්වයිවල්, මේ ජීවිතේ පැවැත්ම සඳහා. අපේ ධර්මයේ පැත්තෙන් බැලුවම මේක කෙනෙක් කාණපුරම් කොහොමද කියන්නේ කියලා, ඒක ධර්මයේ විමසගෙන යනකොට ගැඹුරින් බලනකොට අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ සියල්ල තියෙන්නේ මේකේ පැවැත්ම සඳහා. ඒ නිසා තමයි කර්මයක් රැස් වෙනවා කියලා එකක් තියෙන්නේ. තෘෂ්ණාව ඇති කලෙහි කර්ම ශක්තියක් ඉතිරි වෙනවා කියලා දෙනවා. අවිද්‍යාව ඇති කලෙහි අතිරේක වේගය, අධික වේගය ඇති වෙනවා කියලා කියන්නේ. ඒ කර්මය විසින් නැවත නාම රූප ඇති කරනවා කියන්නේ. ඇයි ඇයි කියලා කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කියන්න තියෙන්නේ මේ සංසාර පැවැත්ම සඳහා තමයි මේක තියෙන්නේ. මේක තමයි මේකේ තියෙන ගවර්nin ලෝ එක. ඉහළින්ම වැඩ කරන නියාම ධර්මයේ තමයි මේක. එතකොට ඒක ඉදිරියට යන්නට නම් ඒකේ අනිවාර්යෙන් මේකට ආසා කරමින්, මේකට ඇලමින්, මේකට කැමති වෙමින් මේක යා යුතුයි. එනිසා අපි දකිනවා හැම සත්වයා තුළම සැපයට කැමති බවක්, තමන්ගේ පැවැත්මට කැමති බවක්, ආත්මයට නැත්නම් ජීවිතයට ආදරය කරන බවක්, කැමති වෙන බවක් කියන එකක් තියෙනවා. ඒක ඉන්හෙරන්ට් නේ. ඒක පුද්ගලයා තුළ මුල් බැසගත්තා වූ ආසාවක් නැත්තම් මුල්ගස හැඟීමක්. එතකොට ඒ තෘෂ්ණාව මේකට කැමති වෙනවා කියන එක අනිවාර්යෙන් තිබිය යුතුයි. එහෙම තිබුණ නැත්තම් මේ ඩ්‍රයිව් එක නැත්තම් ඒ ඕනකම ඒ තල්ලුව එන්නේ නැහැ. එතකොට ඒ තෘෂ්ණාවට අවශ්‍ය දේවල් අතර තියෙන වැදගත්ම ආහාරය තමයි අපි කියනවා මිහිර කියන එක. විඳිනවා කියන සුඛය විඳිනවා කියන එක සුඛ වේදනාව කියලා අපි ධර්මයේ කියනවා. එතකොට අපි හැමතිස්සෙම ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ අරමුණු ගැනීමෙන්. දැන් උදාහරණයකට මේ මේසෙට නෑ අරමුණු ගැනීමක්. එතකොට අවිඥානික දේවල් වලට අරමුණු ගැනීමක් නෑ. එතකොට ඒක සම්පූර්ණ පැවැත්මක් නෙවෙයි. අසඤ්ඤ සත්‍යේ නෑ. ඒක తాවකාලික නතර කිරීමක් එතන තියෙන්නේ. නමුත් අරමුණු ගැනීමෙන් තමයි අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ. මේ ඔක්කොම කතා ටික සියල්ල ෂඩාරම්මන ගැනීමට ලඟු කරන්නට පුළුවන්. භාවනා කිරීම වෙන්නට පුළුවන්, ඉගෙනීම වෙන්නට පුළුවන්, කතාවක් කිරීම වෙන්නට පුළුවන්, බණක් ඇසීම වෙන්නට පුළුවන්, යම් කිසි කෘත්‍යයක් සිද්ධ කිරීම වෙන්න පුළුවන්, රටක් පාලනය කරනවා වෙන්නට පුළුවන්, වෙන කෙනෙකුට උදව් කරනවා වෙන්නට පුළුවන්, පින්පව් කරනවා වෙන්නට පුළුවන්. මේ සියල්ලම ලඝු කරන්නට පුළුවන් මොනවද ආරම්මණ ග්‍රහණයට. අර කවුද බලන් ඉන්නවා මේක. එතකොට ඒ ආරම්මණ ග්‍රහණයට ලඝු කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ හැම එකක්ම අපි හැමතිස්සෙම කටයුතු කරන්නේ යම් කිසි අරමුණක් එක්ක ගනුදෙනු කිරීමක් තමයි අපේ ජීවිතේ හැමතිස්සෙම තියෙන්නේ. අරමුණු එක්ක ගනුදෙනු කිරීමක්. එතකොට ඒ අරමුණු වල රසයක් විඳිනවා කියන එකක් අනිවාර්යෙන් තිබිය යුතුයි. එහෙම තිබුණ නැත්නම් අර මේකට ආසා වෙලා මේකට කැමති වෙලා මේකට ඉදිරියට යන්නට එනර්ජි එක නැත්තම් ඒ ගෝ එක අපේකට තල්ලුව අපිට හම් වෙන්නේ නැහැ. තෘෂ්ණාවට අවශ්‍ය තෘෂ්ණාව තියෙන අවශ්‍යයි මේක යන්න. ඉතින් ඒ නිසා මේ සිතෙන් අරමුණක් දැනගන්නකොට ඒ අරමුණෙහි රස විඳින විඳිය යුතු බවක් කියලා එකක් තියෙන්න ඕනේ. ඒකේ මූලික බලාපොරොත්තුව බැලු බැලමට පේන්නේ මේක සුඛ වේදනාව සඳහා තමයි මේක තියෙන්නේ. එනිසා තමයි අපි කියන්නේ හැම සිතකම වේදනාවක් තිබිය යුතුයි. විඳීමක් තිබිය යුතුයි. අරමුණ විඳින ගතිය. එතකොට මේකේ ඉඩ හසර හැදෙන්නේ සුඛ වේදනාවට. හැබැයි වෙන වෙන කරුණු කාරණා මත අකුසල කර්ම නිසා, අපේ තියෙන විපල්ලාස හෝ නොහැකියාවන් නිසා, අපි හිතන ක්‍රම නිසා මේකේ සමහර වෙලාවට දුක් වේදනාවක්, දෝමනස්ස වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මධ්‍යස්ථ වේදනා ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒවා අතිරේකව එක එක තවත් වේදනා අපිට ඇති වෙනවා. නමුත් මේකේ බැලුවම පේන්නේ මේක සකස් වෙලා තියෙන්නේ සුඛය ලැබීම සඳහා. මොකද සුඛය තමයි තෘෂ්ණාවට ආහාරය. තෘෂ්ණාව ඇති කල්ලි තමයි අපිට මේකේ දිගටම යන්න පුළුවන් වන්නේ. ඉතින් ඒ නිසා සිතකින් අරමුණක් ගන්නකොට අපි කතා කරන්නට ඕනේ මේ සම්පූර්ණ කතාව ගැන හිතලා. මේක ටිකක් ගැඹුරු දාර්ශනික කතාවක්. අපි සාමාන්‍යයෙන් අපි ධර්මයේ ඉගෙන ගන්නකොට සිත මෙහෙමයි චෛතසිකට මෙහෙමයි කියලා අපිට කතා විවර කරන්නට පුළුවන්. නමුත් ඇයි චෛතසික තියෙන්නේ? මොකක් සඳහාද තියෙන්නේ? ඇයි එහෙම දෙයක් පවතින්නේ කියලා අහුවම ඒකේ න ධර්ම නියාමයේ තමයි මේක මේ සංසාර ප්‍රවෘත්තිය දිගින් දිගට පවතින්නට තමයි මේක සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ සකස් වෙනකොට අරමුණක් ගන්නකොට ඒ අරමුණු ගැනීම මාත්‍රය නැත්තම් අරමුණ අවධානයේදීලා දැනගන්නවා කියන එක පමණකින් මේක අවසන් වෙන්න බෑ. ඒතර විඳීමක් තියෙන්නට ඕන. හැඳිනීමක් තියෙන්නට ඕන. විශේෂයෙන් අරමුණු විඳිනකොට හැඳින ගන්නවා. ඒ මොකද හේතුව සැප විඳිනවා සැප වේදනාවක් නම් යම් අරමුණකින් එන්නේ මේක හොඳ අරමුණක් ලෙස අපි ලේබල් කරගන්නවා. ඒකට කියනවා සංඥාව කියලා. දුක් වේදනාවක් නම් එන්නේ ඒක නරක අරමුණක් කියලා අපි ලේබල් කරගන්නවා. මේ සංකේත කරගන්නවා. හඳුනා ගන්නවා. ඒකට සලකුණු කරගන්නවා. එතකොට මේ විදිහට සුඛ දුක්ඛ වේදනා අනුව දේවල් හොඳ නරක ලෙස නම් කර ගැනීම සලකුණු කර ගැනීම වැදගත් වෙනවා ඉදිරි ගමනට. ඒ නිසා සංඥාවක් තිබිය යුතුයි. ඒ වගේම අරමුණු වෙන් කර හඳුනා ගන්නටත් ඒක අවශ්‍ය වෙනවා. සංඥාව. ඉතින් ඒ හැම එකක්ම සර්වයිවල් එක සඳහා මේකේ පැවැත්ම සඳහා ඕනේ. ඒ නිසා මේ ඊළඟට මේ අරමුණක් විඳීමට අරමුණක් හැඳිනීමට ආරම්මන ග්‍රහණයේදී මේ අරමුණු ගැනීම කියලා කියන්නේ මේ පැත්තේ තියෙන ක්‍රියාවලිය ධර්මයක් ඒක ඇත්තටම ඒ ධර්මයන ධර්ම සමූහයට මේ අරමුණත් එක්ක ලං වෙන්නට ඕනේ හොඳට හැපෙන්නට ඕනේ හැපෙනවා කියන අතරක් නැති වෙන පරිදි මේක ලං වෙන්නට ඕනේ ඒ ලං වෙනකොට තමයි අරමුණෙහි තියෙන රස ප්‍රකටවන්නේ එතකොට තමයි අරමුණ හැඳින ගන්නට පුළුවන් ඒකට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශය කියන්නේ අරමුණු ගැනීමේදී සිතයි අරමුණයි අතර හොඳ ලංවීමක් සිද්ධ වෙනවා කියන එකයි. ස්පර්ශ වෙනවා කියන්නේ අතරක් නැතුව ලං වෙනවා කියන එක. ඔය විදිහට මේ ආරම්මන ග්‍රහණේ නැමැති ඒක තමයි මේකේ වැදගත්ම දේ. ආරම්මන ග්‍රහණේ අරමුණු ගැනීමක් කියලා එකක් තියෙනවා. මේ සිත නෙමෙයි මම මේ ලඝු කරන්නේ. අරමුණු ගන්නකොට ඒ අරමුණු ගැනීමේදී අරමුණ අනිත් අරමුණෙන් වෙන්කොට දැන ගැනීමක් තියෙන්නට ඕනේ. මිඳින්නට ඕනේ. හැඳින ගන්නට ඕනේ ඒ ආරම්භන ග්‍රහණේ යම් කිසි උත්සාහවත් බවක් තියෙන්නට ඕනේ බලයක් තියෙන්නට ඕනේ චේතනාව කියලා කියනවා ඒ ආරම්භන ගත හැකි ආකාර අතර එක ආකාරයකින් ගන්නට ඕනේ ඉතින් මේ කියන මූලික ලක්ෂණ ටික තිබුණ නැත්නම් මේ ආරම්භන ග්‍රහණය කියන එක අර්ථ සාධක වෙන්නේ නැහැ ඒක අපේක්ෂිත දේ වෙන්නේ මොකද අපේක්ෂිත දේ අරමුණක් හොඳින් අරගෙන ඒක සම්බන්ධයෙන් ගනුදෙනු කරන්නට උනේ ක්‍රියාත්මක වෙන්නට උනේ කවරක් සඳහාද මේ සංසාර පැවැත්ම සඳහා ඒක අර හැම සෛලයක්ම ජීවේ පැවැත්ම සඳහා අපේ මේ ඕගනිසම් එකේ පැවැත්ම සඳහා මේ මුළු සම්පූර්ණ සිස්ටම් එකේ පැවැත්ම සඳහා පවතිනවා කියන්නේ සමහර සෛල අපි කියනවා තමන්ව suicide කරගන්න ඕනේ තමන් මිය යනවා ඒක කියනවා suicide self suicide කියලා කියන්නේ ඒක යාම මරා ගන්නවා මොකද හේතුව එහෙම නැත්නම් ඒවා මෙයා වෙලා cancer වලට වගේ තත්ත්ව වලට යන්නට පුළුවන්. එතන ඒක මුළු organism එකටම බලපානවා. එතකොට මේ සම්පූර්ණ කේ පැවැත්මෙනුයි මෙයා විනාශ. ඒ වගේ තමයි උදාහරණයකට ඒක ඒක එක්තරා විදිහක තරකන ක්‍රමයක් ඒක. ඒ වගේ තමයි මේ මේ නාම රූපයන්ගේ පැවැත්ම තියෙන්නේ මේ නාම රූප සම්තතිය දිගින් දිගට continue වෙන්න නැත්තම් පවතින්නට නවතින්නට නෙවෙයි. ඉතින් ඒක පැවැත්ම සඳහා අවශ්‍ය වෙන මූලිකම බලයක් තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. මොකද ඒක නැත්තම් මේ යන්නේ නැහැ. මේකට ආස කරමින් කැමති වෙන්නට. ඒතකොට මේ කැමැත්ත එන්නට අවිද්‍යාව තියෙන්නට ඕනේ. හරි. මොකද මේකේ inherent ගැඹුරින් බැත්තම ලොකු ප්‍රශ්නයක් තියෙන නිසා අවිද්‍යාව ඇති කල්ලිම තමයි මේ ආසාවල් පැන නගින්නේ. ඒ තියෙන්නේ. හැබැයි මේ ආසාවට සන්තුෘප්ත කරන්න මේ ජීවිතය ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම ක්ලේශය කියලා අපි කියන්නේ. මේ තෘෂ්ණාව තමයි මේකේ නම්බර් 1. මේ අවිද්‍යාවේ අවශ්‍ය බව ඇත්ත. නමුත් මේ තෘෂ්ණාවෙන් තමයි මේක අරගෙන යන්නේ. අපිට අවශ්‍යයි මේක ඕනේ අපි ආසයි මේකට. මේ පැවැත්මට. එතකොට මේ තෘෂ්ණාවට ආහාර ලැබීමක් ලෙස අපිට ආරම්මන ග්‍රහණේ ලොකු කටයුතු ටිකක් තියෙනවා. ඉතින් ආරම්මන ග්‍රහණය සකස් වෙලා තියෙන්නේ තෘෂ්ණාවට පෝෂණය ලැබෙන පරිද්දෙන්. ඒකේ ප්‍රධානම එක්කෙනා තමයි වේදනාව තියෙනවා කියන එක. විඳින්න ලැබෙනවා කියන එක. අරමුණක් විඳින්නට පුළුවන්. එතකොට මේ විඳීම නිසා තමයි අපි බාහිරට මේ ලෝකෙට කැමති වෙලා මේ ජීවිතයට කැමති වෙලා අපි මේක ඉදිරියට ඉදිරියට අරගෙන යන්න කැමති වෙන්නේ. එතකොට ආරම්මන ග්‍රහණය කියන මේ සංසිද්ධියේ ඇතුලේ සිතට අමතරව අරනේ සිතට අමතරව අරමුණු විඳීම කියලා එකක් තිබිය යුතුයි. එහෙම නැත්නම් මේක පවතින්නට බෑ. ඕන තමයි අපි චෛතසික විස්තර කරන්නේ. ඒ නිසා අරමුණක් ගන්නවා කියන සිද්ධිය ඇතුලේ චෛතසික කියලා දෙයක් තියෙනවා. ඒකෙන් දැන් උදාහරණයකට අරමුණක් ගන්නවා කියන එක අපි ගත්තොත් අරමුණ දැන් උදාහරණයකට මේක අරමුණ කියලා අපි සැලකුවොත් මේ අරමුණ ගැනීම කියන එක ගත්තම අපි හිතමු මේ අරමුණත් එක්ක යම් ගනුදෙනුවක් කිරීම තමයි ඉතින් අදහස් කරන්නේ. ඒතකොට ඉස්සල්ලාම මේ අරමුණ අනිත් අරමුණු වලින් වෙන් කරගන්නට ඕන. ඒක ඉතා වැදගත්. දැන් තව අරමුණු තියෙනවා මේ මේවා තව දෙකේ නේ. ලොකේෂන් වයිස් නෙවෙයි තියෙන අරමුණු වලින් මේක වෙන් කරන්නට ඕන. මේ වෙන් කරන කෘත්‍ය සිද්ධ කරන්නේ එක්කෙනාට තමයි අපි කියන්නේ සිත කියලා. එතකොට මේ වෙන් කිරීම කළොත් තමයි අනිත් ඔක්කොම වැඩ කරන්න පුළුවන්. මේක විඳින එක, හඳුනා ගන්න එක මේ ඔක්කොම කරන්න පුළුවන්. මේ මොකක් හරි එකක් තියෙන්න එපයි මේක වැඩ කරන්න. දැන් අපිට මොකක් හරි අපේ ස්කිල් එකක් හරි මොනවා හරි දියුණු කරන්න ඕන නම් අපිට මොකක් හරි දෙයක් අපි යෙදෙන්නට ඕන. මේ දක්ෂතාවය මොකක් හරි පෙන්වන්න ඕන. අපිට මොකක් හරි තියෙන්නට ඕන. ඒකේ තමයි අපි අපි සාමාන්‍යික වැඩපෙනනවා කියලා කියන්නේ ඒ ඒ මොකක් හරි අපිට ලැබෙන්නට ඕන. දැන් අපි රිසර්ච් එකක් කරලා තමන්ගේ හැකියාවන් පෙන්වනවා නම් ඒකට මොනවා හරි ෆීල් ප්‍රශ්නයක් සහිතව එන්නට ඕන. ඒ වගේ මේ අර අර කියපු හැඳින්වීම් විඳීම් ආදී ඔක්කොම සිද්ධවන්නට අරමුණ අපිට හම්බෙලා තියෙන්නට ඕන. අරමුණ අනිත් අරමුණු වලින් වෙන් වෙලා ලැබෙන්නට ඕන. ඒ නිසා මේ ආරම්මන ග්‍රහණය අරමුණු ගැනීම අරමුණු ගැනීම කියන මේ සංසිද්ධියේ ප්‍රධානිය වෙන්නේ සිත. ඒ නිසා තමයි කියවේ මනෝ පුබ්බං ගමා ධම්මා කියලා. ධම්මා කියලා අදහස් කරේ මේ ඒ අරමුණත් එක්ක කරන ගනුදෙනු කරන අනිත් ධර්ම ටික. ඒක ඇලෙන එක, විඳින එක, හඳුනා ගන්න එක, ස්පර්ශ කරන එක, උත්සාහවත් වීම මේ ඔක්කොම ටික. එතකොට ඒ ධර්ම සමූහය මනස පූර්වාංගම කොට ඇත්තේ. පොදුවේ හිතුවොත් එීම ආරමුණු ගැනීම කියන මේ පොදු සංසිද්ධිය සිත තමයි පූර්වාංගම. සිත තමයි ප්‍රධානිය වෙන්නේ. මොකද ඊට පස්සේ දැන් මේක ඉහළින් ඒ කියන්නේ උඩින්ම මෙයා කරාම මේක සංසාරේ පැවැත්මට තමයි මේ ඔක්කොම තියෙන්නේ. මේක දිගට කන්ටිනියු වෙන්න තමයි අවශ්‍ය. දිගට යන්නට ඕන. ඒ සඳහා ආරමුණෙහි අපි රස විඳීමක් කරන්නට. එතකොට ආරමුණ රස විඳිනවා කියලා එකක් එන්නට ඕන. හරිනේ? හැබැයි ආරමුණ රස විඳින්නට ඊට పూర్වෙහි ආරමුණ මේ ආරම්මන ග්‍රහණය කියන සංසිද්ධියත් එක්ක හොඳට ලං වෙලා හැපෙන්නට ඕනේ. ඒකට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය නිසා මොකද වෙන්නේ? අරමුණේ තියෙන යම් යම් ආකාර මේ ආරම්මන ග්‍රහණයට ප්‍රකට වෙලා විඳින්න පටන් ගන්නවා මේ ස්පර්ශය නිසා. ඒකට කියනවා වේදනාව කියලා. වේදනාව ඇති වෙනකොට ඊට පස්සේ මොකද වෙන්නේ? මේක උපකාර වෙනවා මේ අරමුණ සම්බන්ධයෙන් සංඥාවක් ඇති කරගන්න, අදහසක් ඇති කරගන්න. ඒකට සංඥාව. මේ විදිහට මේ දැන් මේ ටිකෙන් තමයි එතකොට ඔක්කොම කටයුතු ටික සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේක උත්සාහවත් වෙනවා, ඇලෙනවා, ගැටෙනවා. මේ තමයි ප්‍රධාන ධර්ම ටික. හැබැයි මේ ධර්ම වලට මේ අරමුණත් එක්ක කටයුතු කරගෙන මේ සංසාර ප්‍රවෘත්ති දිග ගස්සගෙන යන්නට සිත අත්‍යවශ්‍යයි. මොකද සිතෙන් අරමුණ වෙන් කරලා ගන්නට ඕනේ. එහෙම ගත්තේ නැත්නම් විඳින්න දෙයක් නැහැ. හැඳින ගන්න දෙයක් නැහැ. මොකක් කෙරෙහිද උත්සාහවත් වෙන්නේ කියලා එකක් නැහැ. ස්පර්ශ කරන්න දෙයක් නැහැ. ඇලෙන්න දෙයක් නැහැ. ගැටෙන්න දෙයක් නැහැ. එතන මේ කියන හැම ඉමෝෂන්ස් වෙන්න පුළුවන්, ඒක හැඟීම් වෙන්න පුළුවන්, මානසික තත්ත්ව සියල්ලට ඒ වැඩ කරන්නට මොකක් හරි අරමුණක් ඕනේ. ඒ අරමුණ අරන් දෙන්නේ සිත. ඒ නිසා අපි අභිධර්මයේදී කියන සිත දැන් මුලව ගන්න. හැබැයි ඇත්තටම මේක එහෙම කඩලා ඉගැන්නුවාට මෙතන මේ එකම ධර්ම සමූහයක් තමයි වැඩ කරන්නේ. එකට වැඩ කරන්නේ මේ ටික. ඒක සාමූහික කෘත්‍යයක් වෙන සිද්ධවන්නේ. ඒ සාමූහික කෘත්‍යය ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කරේ මේ සාමූහික කෘත්‍යය කියන්නේ මෙහෙම අරමුණු ගැනීම කියලා සංසිද්ධියක් තියෙනවා. ඒ සංසිද්ධියේ ඇතුලේ උන්වහන්සේ දේවල් කඩලා පෙන්නනවා. මේකේ මූලිකය වෙන්නේ අවධානයේදීම සිත විජානනය, ඊට පස්සේ විඳීම, හැඳිනීම කියන ඒවා ඔක්කොම උන්වහන්සේ නුවණින් තමන්ගේ ඥාන බලයෙන් සමාධි බලය උපකාර කරගෙන උන්වහන්සේ මේවා තේරුම් අරගෙන බෙදලා පෙන්නනවා. එසේ බැලුවම ඒ සිතත් සිත කියන මූලික ධර්මයක බැඳිලා තියෙන ඒවට තමයි චෛතසික කියලා කිව්වේ. චෛතසික කියලා කිව්වේ. ඒ නිසා මේ ආරම්මණ ග්‍රහණය කියන අරමුණු ගැනීම කියන පොදු තැන ඉඳන් බලන්න, අරමුණ නැවත කියන අරමුණක් ගන්නවා කියලා සිද්ධියක් තියෙනවා. ඒක හුදු ගැනීමක් නෙවෙයි, ඒකත් එක්ක නිකන් ගනුදෙනු කරනවා. ඒකත් එක්ක නිකන් ඔක්කොම වෙන්න පුළුවන් දේවල් ටික සිද්ධ කරගන්නවා අපි. එතකොට ඒක තමයි මේ ජීවිතේ මූලිකම වැඩේ, තමයි මේ අරමුණු ගන්නවා කියන එක. අරමුණු ගැන එතකොට පරිපූර්ණ සත්‍යයක් වෙන්නේ. එතකොට මේ අරමුණු අරගන්න එකේදී අරමුණත් එක්ක ගනුදෙනු ටිකක් වෙන්නට වෙනවා. ඒක අවශ්‍ය, ඒක ඇයි එහෙම අවශ්‍ය වෙන්නේ? මේ සංසාර ප්‍රවෘත්ති නැත්නම් යනවා කියලා එක නැත්නම් නිකන් හුදු අරමුණු ගන්නවා වගේ එහෙම එකක් නෙවෙයි. එතකොට ඒකේ තියෙනවා අවශ්‍යතා, ඒකේ තියෙනවා ආසාවල්, ඒකේ තියෙනවා බලාපොරොත්තු, ඒකේ තියෙනවා වර්ගයා බෝ කිරීම, ඒකේ තියෙනවා ආහාර ගැනීම, ඒකේ තියෙනවා එක එක දේවල් එකේ වැඩ කරනවා. එතකොට මේ ඔක්කොම දේවල් මෙයා වෙන්නේ මේ මේ ආරම්මණ ග්‍රහණයේ මේක තියෙන නිසා. මේ ආරම්මණ ග්‍රහණය කියන්නේ අතිශය සංකීර්ණයි. මේ ආරම්මණ ග්‍රහණය හැමතැනටම යොදන්න. ඒක එක්ක පොතක් ලියනවා කිව්වත්, බණක් කියනවා කිව්වත්, ආහාර අනුභව කරනවා කිව්වත්, ඊට පස්සේ අකුසලයක් කරනවා කිව්වත්, කුසලයක් කරනවා කිව්වත්, රටක් පාලනය කරනවා කියලා කිව්වත්, මොන දේ කරනවා කිව්වත්, මේ ඔක්කොම ආරම්භ භවනා කරනවා කිව්වත්, සියල්ල ෂඩාරම්මණයට අරමුණු ගැනීමට කැටිය. මම සිතකින් කරන්නේ, සිතෙන් අරමුණක් අරගෙන මේක කරන්නේ. එතකොට ඒ ඒක හරි සංකීර්ණ. ඒ නිසා මේ නාම ධර්මයෝ අතිශය සංකීර්ණ මාත්‍රකාව. ඒකෙදි මේ නාම වලින් කරන මේ වැඩේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කිරි එකකින් කරන එකක් නෙවෙයි. එතන ගොඩක් දේවල් තියෙනවා. ඒ අතර මූලිකම වෙන්නේ අරමුණක් අරගන්නවා කියන එක. අවධානය දීලා අරමුණ හිතට ප්‍රකට කරගන්න. මොකද අනිත් කිසිදු එකකින් අරමුණ දැනගන්නවා කියලා එකක් නෑ. අරමුණ සන්තාණ්ඩ ප්‍රකට, ඒකට නම් විභාවන කෘත්‍ය කියලා. ඒක ප්‍රකට වෙන්නට ඕනේ. ඒ කියන්නේ දැන ඒක විස්තර කරන්න වෙන වචන නැහැ. ඒක පේනවා වගේ ඒක හිතට දැනෙන්නට ඕනේ. එතකොට ඒක කරන්නේ මේ සිතෙන්. ඒක කර්තෘ දෙකක්, කෘත්‍ය දෙකක් කරනවා. පරිච්ඡිජ්ජය කියලා කියනවා වෙන් කරනවා කියන එක. විභාවනය කියලා කියනවා දැනගන්නවා කියන එක. පරිච්ඡිජ්ජ ග්‍රාහී භාවයයි විභාවනයයි කියන එක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ විභාවනය එහෙම දැනගත්තට පස්සේ අර තව වැඩ ගොඩක් තියෙනවා මේ කෙරෙන්. ඊට පස්සේ ඇලෙනේවා, ගැටෙනේවා ඔක්කොම මේක ඇතුලේ දැන් වෙන්න ඕනේ. අරකින් විතරක් නෙමෙයි සියල්ල වෙන්නේ. ඒකට අත්‍යවශ්‍යම දේ තමයි මේ ආරම්මණ ග්‍රහණය කියන සංසිද්ධියයි මේ අරමුණයි අතර හොඳ සම්බන්ධයක් ඇති වෙන්නට ඕනේ. ලංවීමක් තියෙන්නට ඕනේ. ඒක ෆිසිකල් භෞතික ලංවීමක් නෙවෙයි, මානසික හැබැයි ලං වෙනට. ඒ ලංවීම සිද්ධ කරන්නේ ස්පර්ශය කියන චෛතසික. කොයිද අරමුණ තියෙන්නේ ගොඩක් ඈත වෙන්නට පුළුවන්. ඒකද ලං වේ. ඒ කියන්නේ යම් සම්බන්ධයක් ඇති වෙන්නට ඕනේ. ස්පර්ශය කියලා කියන. එතකොට ඒකෙන් පස්සේ මොකද වෙන්නේ? අරමුණ හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා సంతානෙට. එතකොට ඒ අරමුණ විඳින්න පටන් ගන්නවා. ඒකේ තියෙන හොඳ නරක ආකාර ගන්නවා. ඒකට කියන විඳීම කියලා. ඊට පස්සේ හඳුනා ගන්නවා, උත්සාහවත් වෙනවා, එක ආකාරයකින් පිහිටනවා. ඒක ඊට පස්සේ මානසිකාරයෙන් අරමුණ ගැනීම යෙදිලා තියෙනවා. විතර්කයෙන් අරමුණට නැගලා තියෙනවා වගේ. ඉතින් බුදුරණස් කියන මේ පැති ඔක්කොම මේ එකක් ඇතුලේ චිත්තෝත්පාදයේ කියන ආරම්මණ ග්‍රහණය ඇතුලේ තියෙනවා. ඒත් ඒ ටික තමයි මේ චෛතසික කියලා අපි හඳුන්වන්නේ. චෛතසික. ඒකේ සිත කියන එක වෙනම. ඒතර සිත, ඒතර අපි ඇත්තටම ආරම්මණ ග්‍රහණය සම්පූර්ණ උගන්වන්නට පුළුවන්. අභිධර්මයේදී මේක සිත කඩලා අරගෙන සිත ගැන උගන්නලා චෛතසික ගන්න. ඇත්තටම මේ චෛතසික හේතුවෙන් දැන් සිත් අපි ඉගෙන ගත්තනේ 89ක් තියෙනවා, 121ක් තියෙනවා කියලා. ඒ වල එකේ කෘත්‍යයන් සිද්ධ වෙනවා. ඒවා ඒ කෘත්‍යවලට, ඒ ලක්ෂණ, ඒ සිතේ තියෙන මේවා වලට මේ චෛතසිකවල සුසංයෝගය නැත්නම් සංයෝගය යෙදෙන ආකාරය ඊට වැඩක. ඒක ඊට වැඩක. ඒතකොට චෛතසිකයේදී මනෝ සිත් වර්ග කරනවා අපි. ඒ ඔක්කොම එකතු වෙලා කරන කෘත්‍යයන්ව සිත් වර්ග කරනවා. ඒ වගේ එතකොට මේ සිත් අපි වර්ග කරලා පෙන්වුවාට චිත්ත කාණ්ඩයේදී සිතක් කියන කියන්නේ අරමුණක් ගැනීමක් විතරයි. ඒක ඔච්චර වර්ගීකරණයට භාජනය වෙන ප්‍රධානම හේතුව තමයි චෛතසික. සහයි ඔක්කොම එකතු වෙලා සිදු කරන කෘත්‍ය. ඒ සිත්වල තියෙන තවත් ස්වභාව, ඒවා කෙලෙස් වලට අරමුණු වෙනවද නැද්ද, ඒ වගේ ඒවා කොච්චර පරාසයක ගිහිලා ඉක්මෝලත් කෙලෙස් ඉක්මෝලාද, ඒ වගේ ලොකු මාතෘකා ගොඩක් වෙනවා. හැබැයි ඔක්කොම කතා කරන්නේ මේ සමූහයක් ලෙස අරගෙන. එහෙම නැතු අපි හිතන්න හොඳ නෑ. සිත තමයි මේකේ බෙදීමට ලක්ුණේ. සිත තමයි ලෝභ මූල, ද්වේෂ මූල උනේ. ඒකේ චෛතසික යෙදුනගල. එහෙම හිතන්න එපා. මේක ප්‍රායෝගිකව තියෙන්නේ මේ චිත්ත චෛතසික ධර්ම පුඤ්ජයමයි තියෙන්නේ. ඒකට කියනවා චිත්තුප්පාදේ කියලා. මේ ඔක්කොම එකතුවට කියනවා අපි චිත්තුප්පාදේ. චිත්තෝත්පාදේ කියලා සිංහලෙන් චිත්තුප්පාදේ. ඒ කියන්නේ සිතත් සමග එකට හටගන්න, සිත සහිතව එකට හටගන්න ධර්ම සමූහය චිත්තුප්පාදේ. මේ ධර්ම එතකොට ඒ ධර්ම සමූහයේ තියෙන සිත මූලික කරලා අරගන්නවා. මොකද ඒක නැත්තම් මොකක්වත් කරන්න බැරි නිසා ඒක තියෙන අනිත් ධර්ම ටික චෛත වෙන් කරලා කතා කරනවා. ඒවා සිත නැත්තම් හටගන්නේ. ඒ නිසා තමයි චේතසි භවං චේතසිකං කියලා කිව්වේ. සිතෙහි වූ දේවල්, සිතෙහි සිත ඇසුරු කරන දේවල්, සිත ඇසුරු කරගෙන ක්‍රියාත්මක වෙන දේවල්, සිතෙහි හටගත් දේවල් කියලා අපි විස්තර කරමු. ඕක තමයි චෛතසික පිළිබඳව කරන මූලික හැඳින්වීම. බලමු අපි මහානායක ස්වාමීන් වහන්සේ කොහොමද කියලා තියෙන. ද්විතීක පරිච්ඡේදය. පළවන පාඩම චෛතසික දෙපනස. මදගුදු පෙරපසු නොවී සිතහා එකට ඉපදීම, එකට නිරුද්ධ වීමය, සිතින් ගන්නා අරමුණම ගැනීමය, සිත උපදන තැනම ඉපදීම යන කරුණු සතරින් සිතහා සම්ප්‍රයෝග වන ධර්මයෝ චෛසිකයෝ. දැන් එතකොට මේවා ඔක්කොම එකම පුංජයක් නෙමෙයි තිබුණේ. මේවා වල අපි සාමාන්‍යයෙන් ධර්මයේදී ලක්ෂණ හතරක් මතු කරලා පෙන්නනවා. මේවා වල මේ චෛසිකවල ඇත්තට මේක ක්‍රියාත්මක වන්නේ එකට සිත ප්‍රධාන කරලා අරගන්න ඕනේ. දැන් සිත ප්‍රධාන කරලා වෙන් කරා අපි. ඒක තමයි චිත්ත පරිච්ඡේදය කියලා වෙනම ගත්තේ. ප්‍රායෝගිකයේ තියෙන ඔක්කොම එකට. රූප කලාපයත් එහෙමයි. සතර මහා ධාතුරක එකට තියෙන්නේ. ඇත්තටම ධර්මය ගත්තොත් එහෙම කලාප දෙකක් තමයි තියෙන්නේ අපි එක හැටියට. නාම කලාපයි රූප කලාපයි. නාම කලාප වලට කියන චිත්තුප්පාද කියලා, රූප කලාප වලට කියනවා ඒක රූප කලාප කියලා කියනවා. ඒ කියන්නේ රූපයන් මිටි, රූප මිටි. නාම ධර්ම වල මිටි, රූප ධර්ම ඒක තමයි තියෙන්නේ සාමාන්‍ය. ඒ කියන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධය. ඒකේ මිටියක් ඇතුලේ වුණුන අතර සම්බන්ධයක් තියෙනවා. ඒ දෙගොල්ලෝ අතර අන්තර් සම්බන්ධය තියෙනවා. ඒක තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි නාම රූප දෙකක් පවතිනවා කියලා අපි කියන්නේ. ඉතින් මේකෙදී දැන් සතර මහා ධාතුවේදී රූප කලාපයේදී සතර මහා ධාතු වලට මූලික තැන හම්බ වෙනවා. ඉතිරි ටික ද්විතීක වෙනවා. උපාදාය රූප ටික සතර මහා ධාතු මූලික වෙනවා. මොකද හතර දෙනාම ඉතාම වැදගත් මේකට. ඒ මොකද ඒ රූප කලාපයේ තියෙන වැදගත්කම තමයි ඒකේ භෞතිකමය ස්වરૂපයකට එනවා. ඉඩක් ගන්න බවක්. හැඩයක් දැන් උදාහරණයකට විද්‍යාත්මකව ගත්තම අපි කියනවා මොනවද ඉලෙක්ට්‍රෝන වගේ පොයින්ට් පාටිකල්ස් කියලා. මොකද හේතුව ඒවා දැනට තියෙන උපකරණ වලින් ඒවවල ප්‍රමාණයක් පෙන්වන්න බෑ. ඒකේ 10 ඍණ 22 දක්වාම බලලා තිනු. නමුත් පේන්නේ නැහැ. ඒතකොට ඒකට කියන එක එක පොයින්ට් පාටිකල් එක. ඒක අවකාශයන් නොගන්න එකක් විය යුතුයි. එහෙම නැත්නම් අවකාශයක් ගන්නවා නම් ඒක ඍණ 222කට වඩා අඩු ප්‍රමාණයක පරිමාණයක් තිබිය යුතුයි. හරිනේ. එතකොට අපේ ධර්මයේ හැටියට මේ රූප කලාපය කියන එක ඉඩක් ගන්න එකක්. එතකොට ඉඩ ගැනීමට hardness කියන පටවිය තියෙන්නට ඕනේ. ඊට පස්සේ තේජෝ තියෙන්නට ඕනේ ක්‍රියාත්මක වීමට. මොකද ඒක බැලන්ස් එකට. ඊට පස්සේ වායෝ කියන එකෙන් පුඹවනවා. ආපෝ වලින් හකුලවලා තමයි මේ අවකාශයක මේක පැතිරෙන්න පටන් ගන්න. එතකොට මේ රූපය කියන එක ගත්තම අර භෞතික මේ රූපණය වෙන්නේ තියෙන ඒකට පහර වදින්නට ඉඩක් තියෙනවනේ. ඒක ඇවිල්ලා පහර වදිනවා වෙනේවා. ඒක තමයි විකාර වීම, විරූපණය, විරූප වීම වෙන්නේ. මේ විරූපණය වන්නේ. එතකොට ඒකේදී මේ සතර මහා ධාතුවම මේකට කන්ට්‍රිබියුට් කරනවා එකම විදිහට. සතර මහා ධාතුව මේක දායක වෙනවා මේ රූපේ ස්වභාවයට. එතකොට ඒ නිසා සතර මහා ධාතුවම පොදුවේ එකම විදිහට අරගෙන උපාදායටක වෙන රූප ටික වෙන් කරා. හැබැයි මතක තියාගන්න ඒක ගියාම රූප කලාපයේ තියෙන රූපීමේ නැත්නම් භෞතිකමේ ගතියේදී පඨවිය තමයි ප්‍රධාන. ඒ නිසා ඔය දක්වලා දෙනවා සමහර ටීකාවල මේකෙන් රූප කලාපයක පඨවිය ප්‍රධානවන්නාසි. නමුත් සාමාන්‍යයෙන් පොදුවේ කියන්නේ හතරම එකට අරගෙන. නමුත් ඒක ඇතුළත් විශ්ලේෂණය කරොත් රූපීමය ගතියේ සබ්ස්ටැන්ෂල්, ඒ කියන්නේ ද්‍රව්‍යමය ගතියට දායකත්වයේ ලකෝම දෙන්නේ හාඩ්නස් කියන එක. පටවිය කියන එක එක ක්‍රමයකට කිව්වොත් අපි විස්තර කරන එකක් තද ගතිය කියලා. තව එකක් තමයි තවත් වස්තුවකට ඒ හරහා යන්න දෙන්නේ නැති ගතිය, රෙසිස්ටන්ස් එක. තද ගතිය කියන්නේ තව දෙයකට ඒ හරහා අවකාශය හරහා යන්න දෙන්නේ නැති රෙසිස්ටන්ස් එකට තමයි තද ගතිය කියලා කියන්නේ. එතකොට ඒ නිසා තමයි කලාප දෙකක් උණු විනිවිද යන්නේ නැත්තේ. හරිනේ. ඉතින් එතකොට ඒ නිසා පටවිය ප්‍රධානයි කියලා කියනවා. ඒ නිසා පටවිය ආපෝ තේජෝ වායෝ කියලා අපි සාමාන්‍යයෙන් නම් කිරීම කරන්නේ. නමුත් ඒ රූප කලාපයේ හතර දෙනාටම ප්‍රධාන තැනක් දීලා තියෙනවා. නාම ධර්මවල ගත්තම හැමෝම එකට වැදගත්. මොකද චිත්තමද සහජාත ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය මේක තියෙනවා මේ ආරම්භන ග්‍රහණයේදී. එතකොට මේ කලාපේ මුළු සමූහයම වැදගත් එකම මිටියක්. නමුත් චිත්තයට බුදුරයන් වහන්සේ විශේෂ තැනක් දීලා තියෙනවා දේශනාවලදී, අභිධර්මයේදී. මොකද එයා තමයි මේ අරමුණ වෙන් කරලා අර දැන ගැනීම සිද්ධ කරන්නේ. ඒක උන් නැත්තම් මොකක්වත් මෙතන අනිත් දේවල් ගැන කතා කරන්නට බැරි නිසා. ඒ නිසා යා මූලික කරලා අපි අරගන්නවා. ඒක එතන වැදගත්කම නැත්තම් තියෙන්නේ දෙගොල්ලම සමූහ වශයෙන්. එතන මූලික කරලා ගත්තම මෙයා සිත පදනම් කරන් තමයි චෛතසික ටික නිර්වචනය කරන්නේ, ඩිෆයින් කරන්නේ. චෛතසිකටි දැන් උපාදාය රූපත් නිර්වචනය කරලා තියෙන හැමනේ චතුන්නම් මහා භූතානම් උපාදාය රූපා කියලානේ කියන්නේ. රූපානි කියන ඇතර ඇතර සතර මහා ධාතුන් මිශ්‍රය කරගෙන ඇසුරු කරගෙන ඒ මත යැපෙනේවත උපාදාය රූප කියලා කියනවා. සතර මහා ධාතු මත යැපෙන නිසා තමයි උපාදාය කියන නම එන්නේ. තව එකක් මත යැපෙනවා යා. එතකොට ඒ වගේ චෛත්‍ය, එතකොට මහා භූතණුව තමයි ඒකේ ද්විතීක ධර්ම ටික නිර්වචනය කළේ. මේ චෛතසික කියනේවත් දැන් මෙයා මේකේ සමූහයේ සිත ප්‍රධාන වෙච්ච නිසා චෛතසික නිර්වචනය කරන්නේ සිත මත. එතකොට අපි කියනවා සිත් මොනවා චෛතසික වල ලක්ෂණ සිතත් එක්ක එකට ඉපදීම. එකට ඉපදීම. සිතත් සමග එකට නිරුද්ධ වීම. සිත ගන්න අරමුණ එකම අරමුණ ගැනීම, ඊට පස්සේ එකම වස්තුවක් ඇසුරු කිරීම. සිත හට ගන්න තැනම තමයි තියෙන්නේ. ඒ නිසා මොකද සිතත් එක්ක බැඳිලා ඉන්නේ. මේ හතරට කියන සංප්‍රයෝග ලක්ෂණ හතර කියලා. ඒක මතක තියාගන්න. සංප්‍රයෝග ලක්ෂණ හතර. සිතත් එක්ක බැඳිලා වෙන් කරන්න බැරි විදිහට බැඳිච්ච බව. රූප කලාපයකත් එහෙම බැඳිච්ච බවක් තියෙනවා. නමුත් අර අභෞතිකවම බැඳිලා සහ අරමුණක් ගන්නවා කියන ස්වභාවය ඊට පස්සේ ඒක තියෙන නිසා අරමුණු ගැනීම දැන් ඔය දැන් සාමාන්‍යයෙන් අටුවාවල පිළිවෙල එන්නේ එක ටිපදීම එකට නිරුද්ධ වීම එකම වස්තුවක් ඇසුරු කිරීම එකම අරමුණක් ගැනීම ඒක හතරට එන්නේ. අභිධර්ම සංග්‍රහය මේ පිළිවෙල මාරු කරලා තියෙනවා. මේ පිළිවෙල අනිත් පැත්තට ලියවම ලොකු අර්ථයක් එනවා. ඒක විස්තර කරන්න මෙතනම යන්නේ නැහැ. මොකද අරමුණු ගන්නවා කියන එකෙන් තමයි දැන් එකට රූප කලාපවලත් එකට ඉපදීමක් තියෙනවා, එකට නිරුද්ධ වීමක් තියෙනවා, එකම වස්තුවක් ඇසුරු කරනවා කියන වස්තුව කියන්නේ නිෂ්ක්‍රේ වස්තුව. සතර මහා ධාතු ඕනෝන් ඇසුරු කරනවා. උපාදාය රූප සතර මහා ධාතු ඇසුරු කරනවා. හැබැයි අරමුණු ගැනීමක් තමයි ඒකේ නැත්තේ. ආරම්භන ග්‍රහණය කියලා ඉන්ටෙන්ෂනාලිටි කියලා අපි දර්ශනය කියන. එතන ඒ අරමුණක් අරගනිමින් මේ මිශ්‍ර වෙනකොට නාම ධර්ම ඒකේ මිශ්‍රණය හරි ගැඹුරුයි. ඒකට කියන සංප්‍රයුක්ත වෙනවා කියලා. සංප්‍රයුක්ත. ඒක රූප කලාපවල එකට හටගත්තල සංප්‍රයුක්ත වීම කියලා එකක් නැහැ. ඉතින් මේක හරි එකතුවක්. ඒක හරි එකමුතු වීමක්. එතන මේ කියන ලක්ෂණ හතරෙන් යුක්ත සිතත් සමග මේ ලක්ෂණ යුක්තයි තමයි චෛසික් කියලා කියන්නේ. මේක එකට ඉපදීම එකට නිරුද්ධ වීම එකම අරමුණ ගැනීම එකම වස්තුවක් ඇසුරු කිරීම. ඕක ඇත්තටම මීට වඩා වැදගත් ඔය මුල ටීකාවේ කතා වෙන එකක්. එකට ඉපදීම එකට නිරුද්ධ වීමට වඩා මොකද ඒක අභිධර්ම විභාවනී කියන ටීකාවේ තමයි එකට එකට කියන වචන දීලා තියෙන්නේ. ඒකතෝ කියලා. ඕකේ වඩා සාර්ථක නිර්වචනයක් තියෙනවා. ඒක පරමත්ත දීපනේ විශේෂයෙන් එම්ෆසයිස් කරලා තියෙනවා ග්‍රන්ථමාර පරමත්ත දීපනේ ග්‍රන්ථේ. සිතේ එකට ඉපදීම කියනකොට එකම ඉපදීම කියලා ගන්නවා. එක වශයෙන් ලියාගන්න එකම. මේකේ දෙකක් තියෙනවා. අර්ථ දෙකක් මේ එන්නේ. එකම ඉපදීමක් කියලා කියන්නේ. එතකොට සම්පූර්ණ මේකේ පර්ස්පෙක්ටිව් එක වෙනස් වෙනවා. පර්ස්පෙක්ටිව් එක දැන් එකට ඉපදිනවා කියලා කිව්වම අපි ඉදිරියට ගෙන ගන්නවා. සිත හට ගන්නකොට ඒත් සමගම පෙරපසු නොවි සිත හට ගන්නකොට ඒත් සමගම පෙරපසු නොවි රූප හට ගන්න. ඒකට චිත්ත දූප කියලා කියනවා. චිත්ත දූප එකත් එක්කම එකට පෙරපසු නොවි හත ගන්නවා. එතකොට සිතේ ඉපැත්ම එකක් රූපේ ඉපැත්ම එකක්. ඒක වෙනම ප්‍රෝස් මේ පැවැත්මවල දෙකක්, සම්තති දෙකක්. නමුත් එකට උපදින්නේ දෙන්න. දැන් නියුන් අපි තුමු දෙන්නක එකට නියුන් එම එකපාරෙන් නෑ. අපි තුමු ආවා කියලා එකපාරෙලින්. එතකොට එකට හැබැයි දෙන්නගේ ඉපැත්මවල දෙකක් තියෙන. එතන අපි තුමු මොකරි බඩ කපලා හරි එකට එළියට ගත්තා කියලා උදාහරණයක් මම උදාහරණ ගත්තා. එතකොට එහෙම ගත්තත් ඒ දෙන්නගේ ඉපැත්මවල දෙකක් තියෙන. දැන් අපි තුමු එකම වෙලාවේ දෙන්නම එකම මොහොතේ උපදිනවා. අම්මලා දෙන්නට එකම වෙලාවේ එකම මොහොතේ දෙන්න කියලා උදාහරණයක්. ඒතර ඒ වගේ අවස්ථාවලත් ඒකට කියන එකට ඉපදීමක් කියලා. හැබැයි එකම ඉපදීම කියලා කොහොම ඒක වෙනස්. එකම ඉපදීම කියලා කියද්දි මෙතන අදහස් කරන්නේ එකම ඉපදීම කියලා ගත්තොත් එම මේ ධර්ම දැන් සිතේ ඉපැත්මක් තියෙනවා, චෛසිකොලි ඉපැත්මක් තියෙනවා. ඒත් අපි කියන එකට ඉපදුනා දෙන්න කියලා. එකම ඉපැත්මක් කියලා කියනකොට උතන අදහස් කරන්නේ මෙහෙම එකක්. එකම ඉපැත්මක් කියනකොට මේ යුනිට් එකම මේ චිත්තෝත්පාදයේම එකට අරගෙන මේ හැමෝටම තියෙන එක ඉපැත්මක්. මොකද වෙනස? එකට ඉපදිනවා කියනකොට දෙන්නට වෙන වෙනම ඉපැත්මවල තියෙන එක වෙලාවෙ උපදින්න එක. එකම ඉපැත්ම කියලා ගත්තොත් මේ මුළු නාම ධර්ම සමූහයම හට ඒ තියෙන්නේ එකම ඉපැත්මක්. එකම ඉපැත්මක්. ඒ නිසා ඒක තමයි මූල ටීකාදී ග්‍රන්ථවල තියෙන විවරණය. එතකොට ඒකෙන් එන්නේ මොකක්ද? මේ නාම ධර්මයෝ එක යුනිට් එකක්. මේ කඩලා ඉගෙන ගත්තට මේවල දැන් බුදුරණසේ සූත්‍රවල දේශනා කරලා තියෙනවා. පටි රූප කලාපෙත් උමයි. රූප කලාපෙත් තියෙන එකම ඉපැත්මක්. කොහොමද? ඒ කියන්නේ පටවිය උපාදෝ ආ පටවිය උපාදෝ ආපෝ මොකද්ද? ආපස්ස උපාදෝ නැත්නම් ඒ වගේ තියෙන පුළුවන්. ඒ එක එක දේශනා තියෙනවා. ඒක පරමද්දී සමහර ග්‍රන්ථවල කියලා තියෙනවා. ඒක හරියට උදාහරණයකට දැන් මිනිස්සු හතර දෙනෙක්ට ආйти හරකෙක් ඉන්නවා. තිස්ස, දත්ත, නාග කියලා මිනිස්සු හතරක් ඉන්නවා. තිස්ස, දත්ත, නාග තව කවුරු හරි එක්කෙනෙක් කස්සප. එතකොට ඒ හතර දෙනාගේම හරක වෙනකොට අපිට කියනවා මේක තිස්සගේ හරක. මේක දත්තගේ, මේක නාගගේ, මේක කස්සපගේ. ඒතර මේ හතර දෙනාටම වෙන වෙනම කියන්න පුළුවන්. ඒ ප්‍රකාශනයක් ලෙස. හැබැයි අයිතිය හතර දෙනාටම එකටම එක කියන්නේ එකම ගවය තමයි මේ හතර දෙනාට. ඒතර මේ අයිතිය අපිට එහෙම වෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වගේ රූප කලාපයක් උපදිනකොට එක ඉපැත්මක් තියෙන්නේ. අටපටවිය වෙන විපැත්මක් ආපු වෙන විතර නෙවෙයි මේ කලාපෙම එකට උපදින. ඒක වෙන් කරන්න සුදුසු නැහැ කියන එකයි අදහස් කරලා තියෙන්නේ. දාර්ශනික කතාවක් කියලා දේ. ඒතර චිත්තෝත්පාදයකත් රූප කලාපයකත් එහෙමනේ චිත්තෝත්පාදය ගැන කවර කතාවද? මේ චිත්තෝත්පාදයේම ඉපැත්ම එකම ඉපැත්මක්. ඒතර කියන්නේ කොහොමද? සිතේ ඉපැත්ම විකමක් වේද? එහෙම තමයි චෛසිකේ ඉපැත්ම. ස්පර්ශේ ඉපැත්ම. ඔය ඒකුප්පාද ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා කියන පාඨයේනේ චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකම්. ඒකුප්පාද කියලා කියන්නේ ඒකෝ උප්පාදෝ යේසං යම් පිරිසකට සිතත් සමග සිතේ තියෙන උප්පාදයේම පවතිනම් සිතේ උප්පාදයේම ඔවුන්ගේ උප්පාදයක් වෙනවා. දැක්කද? සිතේ උප්පාදයේ ස්පර්ශ උප්පාදයේ එකමයි. සිතයි ස්පර්ශයයි උපදින්න එකට කිව්වොත් ඒක දෙකක් නේ. ඒතර ඒකේ දැන් දෙන්නටම තියෙන එකම උප්පාදය නම් දෙන්නම එකට උපදිනවා කියලා කියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙන්නම එකට උපදිනවා කියනකොට අදහසක් එන්න පුළුවන් දෙන්නට ඉපත්මෝල් දෙකක් වෙන වෙනම තියෙන කියලා. ඒක ප්‍රතිෂේධ කරන්න තමයි කියන්නේ. නැහැ නැහැ. එහෙම කියන්න එපා. මේ දෙන්නටම තියෙන එකම ඉපත්මක් කියලා. ඒ නිසා මම වඩා රුචි කරන්නේ මේ එකම ඉපදීම කියන එක. එකම ඉපදීම මේ විභාවනයේ ටීකාවට නෝ තමයි දීලා තියෙන්නේ ලිරුකන්නායක හඳුරු. නැත්තම් මූල ටීකා දියන්නේ එකම කියන අර්ථයෙන්. ඒතර මේ චෛසිකවල අපි කියන්නේ සිතත් සමග සිතේ ඉපදීමම යමක ඉපදීම වේද? සිතේ නිරුද්ධ වීමම යමක නිරුද්ධ වීම වේද? සිතෙහි අරමුණම යමක අරමුණ වේද? සිත ඇසුරු කරන වස්තුවම, ඒ කියන්නේ සිත ඇසුරු කරනවා සමහර රූප ටිකක්, ඒ වස්තුව මේ රූපම යමක වස්තුව වේද? ඒ ධර්මවලට චෛසික් කියලා කියනවා. අන්න එතකොට ඒක තමයි පළවෙනි එක. ඊළඟට ඒවා පෙරපසු නොවේ එකටම වෙන්නේ. මොකද මේ මේ ආරම්භනා ග්‍රහණය කියන සංසිද්ධියේදී මේ කට්ටිය එකටම තමයි මේ හටගෙන මේ ෆන්ක්ෂන්ස් ටික කරන්නේ. සම්ප්‍රයෝග වීමයි යනු කවර ආකාරයකින්වත් වෙන් කළ නොහෙන පරිදි මිශ්‍ර වීමයි. එකට ඉපදීම ආදී කරුණු සතරට සම්ප්‍රයෝග ලක්ෂණ සතරයයි කියනු ලැබේ. චෛතසික සෝරි දෙපනසක් ඇත්තේය 52ක් තියෙනවා. ඒක මතක තියාගන්න. චෛතසික 52යි. සිත් ගත්තම ඇත්තටම සිත් 1යි. ඒක 89කට බෙදලා පෙන්නනවා. ලක්ෂණ වශයෙන් ගත්තට පස්සේ චෛතසික වලට වෙන වෙනම ආවේනික ලක්ෂණ තියෙනවා. සිතට තියෙන වෙනම ලක්ෂණයක්. ඒ නිසා අපි කියනවා සිත් 1යි චෛතසික 52යි. නමුත් අර සිත මේ චිත්තෝත්පාද වශයෙන් බෙදෙනවා නේ එක එක කෘත්‍ය එක නිසා අපි සිත් 89ක් ලෙස ගන්නත පරමාර්ථ වශයෙන් සිත එක ධර්මයක්. ඒ කියන්නේ වෙන වෙන සිත් හට ගන්න බව ඇත්ත. චෛසිකත් එහෙම වෙන වෙනම හටගන්නේ. නමුත් ඒක එක 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 ධර්මයක්. ඒක 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 සිත්වල තියෙන ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. අර යා කරන කෘත්‍ය චිත්තෝත්පාද උපදීන අවස්ථානුව සාමූහිකව වෙනස් ලක්ෂණ කරනවා. නමුත් ආවේනික ලක්ෂණය ආරම්භන විජානනේ. ඉතින් 52ක් තියෙනවා චෛසික ධර්ම. චෛසික 250ක් ඇත්තේ සියල්ලම එක සිතක හා එකවර උපදින්නේ නොවේ. ඒක මතක තියාගන්න. එකෙක් සිතක් සමග උපදින්නේ ඒ සිතට අයත් කෘත්‍ය සිදු කිරීමට උවමනා චෛසික පමණයි. ඊට මේක අන්ලයින් කරන්න සිතට අයත් කෘත්‍ය කිරීම උවමනා. ඒතර සිතට අයත් කෘත්‍ය කියනකොට මේ මේ මොකද්ද මේ කෘත්‍ය? දැන් සිතේ තියෙන කෘත්‍ය තමයි ලක්ෂණය තමයි අරමුණු දැන ගැනීම. අනිත් අරමුණු වෙන්කොට ගැනීම. කෘත්‍යයක් තමයි විභාවනය ප්‍රකට කර ගැනීම, ප්‍රකට කිරීම. අරමුණු දැන ගැනීම කෘත්‍ය කියලා කියන්න පුළුවන්. ලක්ෂණය කෘත්‍යයයි මාරු කරන ප්‍රශ්න නැහැ. එතකොට මේ සිතේ තියෙන හැම සිතකම තියෙන අරමුණ වෙන් කළා අරගෙන දැනගන්නවා කියන කෘත්‍ය ටික ලක්ෂණ කෘත්‍ය. එතකොට හැබැයි දැන් මේ තෛත්සික ධර්ම එතකොට දැන් උදාහරණයකට හැම සිතකම ලක්ෂණේ ආරම්මන විජානනේ නම් එක්කෝ චෛසික 52ම ඒ සිත්තල උපදින්නට ඕන නැත්නම් අදාල් ටිකක් ඒ චෛසික ටික විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් එක සිතකට 10ක් නම් ඕනේ. ඒතරේ 10න් යන්නට පුළුවන්. මොකද විජානනයේ විතරනම් කෘත්‍යය. ඒ නිසා මතක තියාගන්න මෙතන මේ කියන්නේ සිතට අයත් කෘත්‍ය සිදු කිරීම උමනා කියලා කියන්නේ මේ හැම සිතකින්ම කරන පොදු කෘත්‍ය කියලා එකක් තියෙනවා. ආවේනික කෘත්‍ය තමයි ආරම්භන විජානන. ඒක හැම සිතකටම පොදු. පොදු කෘත්‍ය ගත්තම ඒක වෙනස් වෙනවා. පොදු කෘත්‍ය ගත්තම ඒක අපි ඉදිරියේ ඉගෙන ගන්නවා. ජවන කෘත්‍ය කියලා එකක් තියෙනවා. ආවර්ජන කෘත්‍ය කියලා එකක් තියෙනවා. ඒවා මේ සිතේ තනි සිතේ වැඩනේ. සිතත් කරන්නේ ආරම්මන විජානනේ. චිත්තචෛසික ධර්ම සමූහයම එකතු වෙලා තමයි මේ ආවර්ජන කෘත්‍ය කරන්නේ. දර්ශන දැකීම් කෘත්‍ය කරන්නේ. ජවන කෘත්‍ය කරන්නේ. භාවනා කරනවා කියන එක කරන්නේ. අපි කතා කරනවා කියන කායික වාචික ක්‍රියාකාරකම් කතා කරනවා ඇවිදිනවා කියන කායික වාචික ක්‍රියාකාරකම් කරන්නේ. මානසික ක්‍රියාකාරකම් වශයෙන් භාවනාව කරන්නේ. එතකොට කෙනෙක්ට ආශිර්වාද කරන්නේ සාප කරන මේ ඔක්කොම කරන්නේ මේ නාම ධර්මයේ පොදු කෘත්‍යයක් ලෙස. ඇත්තටම ලෝකේ අපිට දකින්න වෙන්නේ මේ පොදු කෘත්‍යය. පොදු කෘත්‍යය. ආවේනික කෘත්‍ය ප්‍රකට වෙනවා දැන් විඳීම් වගේ එකක්. හැබැයි පොදු කෘත්‍යයත් එක තමයි මේක වෙන්නේ. ඒ නිසා මේ සිතට අයත් කෘත්‍ය කිරීමට උවමනා කියලා කියන්නේ පොදු කෘත්‍යයට නම. සිතක කෘත්‍ය කිව්වම ආරම්මන විජානනය කියන තමන්ගේ ආවේනික හැම සිතකටම ආවේනික කෘත්‍ය කියලා එකක් තියෙනවා. ඒ වගේම චිත්තෝත්පාදයේ කියන පොදු එකට අවශ්‍ය කෘත්‍ය කියලා එකක් තියෙනවා. ඒක තනින් තැනට වෙනස් වෙනවා. එක එක චිත්තෝත්පාදයට. ඒ නිසා මොකද වෙන්නේ? චක්කු විඥාණය කරන කෘත්‍යයට අවශ්‍ය චෛසික 7යි. සම්පටිච්ඡනය කියන කෘත්‍යයට සම්පටිච්ඡන කෘත්‍යයට අවශ්‍ය චෛසික 10යි. මොකද ඒ කෘත්‍ය වෙනස්. අරකේ තියෙන දකින්න එක මේකේ තියෙන පිළිගන්න එක සම්තිරණ කෘත්‍යයට චෛසික ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. හරනේ වොත්තපණයට සමහර වෙල සමාන වෙන්නත් පුළුවන්. වොත්තපණයට තව වීරිය ඇති වෙන 11ක් වෙනවා. එතකොට ඒ විදිහට දැන් ජවන වලට එනකොට ඒකේ ගාන වැඩි වෙන්නට. ඉතින් මේ විදිහට ඒ ඒ අදාළ කෘත්‍ය කියලා අදහස් කරන්නේ ඒ චිත්තෝත්පාදය පහළ වෙන තැන තන කියන ස්ථාන කියලා. ඒක ඒක අපි ඉදිරියට ගන්නවා චිත්ත වීති වලදී. අර ෆිසිකල් තැනක් නෙවෙයි චිත්තේ වැඩ කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේදී ප්‍රොසෙස් එකක් වීතියක් කියලා අපි කියනවා. නැත්තම් ක්‍රියාත්මක වෙන යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒකෙදී අපි සිත්වල ස්ථාන පෙන්වනවා. මේ සිත මෙතන මෙතන කියන්නේ මේ මේ කෘත්‍ය කරන ඊට පස්සේ වෙන සිතක්. ඊට පස්සේ වෙන සිතක්. එතකොට මේ පෙරපසු අනුව සිත් පහළ වෙන පෙරපසු අනුව අපි ස්ථාන ලෙස නම් කරනවා. එතකොට මේ අදාළ ස්ථානයේ අදාළ කෘත්‍ය කරන්නට. අදාළ ස්ථානයේදී අදාළ කෘත්‍ය සිද්ධ කරන්නට. එතකොට මේ අදාළ ස්ථානයේදී අදාළ කෘත්‍ය සිද්ධ කරන්නට චෛතසික ප්‍රමාණවල වෙනස්කම් තියෙනවා. චෛතසික ප්‍රමාණවල අතර අවශ්‍ය සමහර අය වල චෛතසික ගොඩක් ඕනේ, සමහරට අඩු වෙන්නට ඕනේ, සමහර අයට මැද ප්‍රමාණයක් ඕනේ. අද ඒක තමයි මේ අදහස් කරන්නේ. ඒ නිසා ඒ සිතට එක් සිතක් එක් සිතක් සමග උපදින්නේ ඒ සිතට අයත් කෘත්‍ය කිරි සිදු කිරීමට වුවමනා චෛතසික පමණකි. ඒතර මොන කෘත්‍යද මේ කියන්නේ? මේ සාමූහික කෘත්‍ය ගැනයි කතා කරන්නේ. ආලෝකයේ සහ අන්ධකාරය යන මේ මෙන් ආලෝකයේ සහ අන්ධකාරයේ මෙන් එකිනෙකට විරුද්ධ චෛතසිකද ඇත්තෝය. අන්‍යෝන්‍ය විරුද්ධ චෛතසිකයෝ කිසි කලක එකට නූපදිති. එතකොට ඔකොනට විරුද්ධ දැන් උදාහරණ ඒ විරුද්ධ භාව කීපයක් තියෙනවා. මේක දැන් අපි සරලව කියමු. දැන් කුසල සෝභන චෛතසික කියලා ගොඩක් තියෙනවා. හොඳ ඒවා බියුටිෆුල් මෙන්ටැලිටිස් කියලා අපි කියනවා. සෝභන අකුසල අන්හෝල්සම් මේ දෙකෝ එකට එන්නේ නැහැ කවදාවත්. එවෙන්නේ නැහැ. හැබැයි සමාන අන්‍ය සමාන කියලා කොටසක් තියෙනවා. ඒවා කුසල එක්කත් ඉන්න පුළුවන්, අකුසල එක්කත් ඉන්න පුළුවන්. ශෝභන එක්කත් ඉන්න පුළුවන්, අකුසල එක්කත් ඉන්න පුළුවන්. ශෝභනයි අකුසල එකට ඉන්න බෑ. ඊට පස්සේ තමයි අර්ථන කෘත්‍ය අනුව ඉන්න බෑ. දැන් අකුසල එකෙත් සමහර කට්ටිය එකට ඉන්නට බෑ. දැන් උදාහරණයකට ලෝභයයි ද්වේෂයයි දෙකම අකුසල උනාට දෙන්නට එකට ඉන්නට බෑ. මොකද ලක්ෂණ වශයෙන් වෙනස් වේ දෙන්න. ලක්ෂණ වශයෙන් වෙනස්. ඊට පස්සේ ලක්ෂණ වශයෙන් සමාන වුණා. ඒක ලක්ෂණ කියන්නේ ගොඩක් සමානකම් තියෙනවා. ඉස්සාමච්චරිය කුක්කුච්ච එක තුන් දෙනේ. මේ දෙන කෘත්‍ය තුනක් කරන්නේ. ද්වේෂයත් එක්ක කම්පැටිබල් ඉන්න පුළුවන්. නමුත් ඉස්සාමච්චරිය කුක්කුච්චෙන් කෘත්‍ය අනුවෙන්න බෑ. දැන් ලෝභයයි දිට්ඨියයි මානෙයයි දෙකම ලෝභය එක්ක මිශ්‍ර වෙන්නේ. හැබැයි දිට්ඨියටයි මානෙට එකට ඉන්න බෑ. මොකද සම්පූර්ණ වෙනස් කෘත්‍ය දෙයක් කරන්නේ. ශෝභන පැත්තෙත් තියෙන හැමදේ. කරුණා මුදිතා දෙන්නට එකට ඉන්නට බෑ. විරත් ඒ දෙක එකට ඉන්නට බෑ. ඊට පස්සේ විරති වලටයි කරුණා මුදිතා වලටයි එකට ඉන්නට බෑ. ලෝකෝත්තර කියන විරත් තුන එකට වැඩ කරනවා. ඒ විදිහට ඒ කෘත්‍යන ඒ නිසා මේක නිසා අර ඕනෝන්ට විරුද්ධ වගේම ලක්ෂණ වශයෙන් විරුද්ධ භාවය, කෘත්‍ය වශයෙන් විරුද්ධ භාවය, ස්වභාව වශයෙන් විරුද්ධ කියන්නේ කුසල අකුසල ස්වභාව වශයෙන් විරුද්ධ භාවය මේ වගේ එක එක විරුද්ධ භාව නිසා ඕන් සමහර චෛසික එකට හා වෙන්නේ නැහැ. එකට මිශ්‍ර වෙන්නේ නැහැ. කිසි කලකත් උපදින්නේ නැතිව තියෙනවා. එනිසා අන්‍යෝන්‍ය විරුද්ධ චෛසිකෝ කිසි කලක එකට නූපදී. ඒ විරුද්ධ භාවයල් තියෙනවා. ලක්ෂණ වශයෙන් විරුද්ධ භාවය, කෘත්‍ය වශයෙන් විරුද්ධ භාවය කියලා. ලක්ෂණ විරුද්ධ භාවයේ තියෙනවා කුසල අකුසල විරුද්ධ භාවය සහ එකම කුසල අකුසල කොටසේ හිටියත් ඒකේ මූලික ලක්ෂණවල, ඒ කියන්නේ යාගේ ස්වභාව ලක්ෂණවල විරුද්ධ භාවය, මේ ආදී ලෙසට ඒකේ විරුද්ධ භාවයල් කීපයක් අපි දකිනවා ධර්මයේ. එවෙන් චෛසික දෙපනසටම එක් සිතක් හා බැඳී එකවර නූපදී හැකියි. සමහර චෛසික මිශ්‍ර වෙන්නේ නැත්නම් ෆන්ඩමෙන්ටලි, ඒ කියන්නේ මූලික સિદ્ધාන්ත වශයෙන්, එතකොට කිසිම චෛසික 52ම එක සිතක උපදිනවා කියන එක විය නොහැක්කක් නේ. ඒක වෙන්නට බෑ. ඒ නිසා ඒක තමයි ප්‍රධාන මේක. එක් සිතක් සම එකවරකට උපදනා වැඩිම චෛසික ගන්න සතිසක. ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. කවුද බලන් ඉනවද? එතකොට එක් සිතක් සමග උපදින්න පුළුවන් උපරිම චෛසික ගාන 36යි. ඒක අපි ඉගෙන ගන්නවා ලෝකෝත්තර සිත්වල ඉන්නේ කියලා. ඒක සම්ප්‍රයෝග ඉගෙන ගන්න දවසට පුළුවන්. ඊට පස්සේ ගන්න සතිසකි 7 10 11 12 යන ආදී ගණන් නැති චෛසික සමූහයෝ ඒ සිත්හා උපදිති. එතකොට 7 වෙන්න පුළුවන්, 10 වෙන්න පුළුවන්, 11 වෙන්න පුළුවන්, 12 වෙන්න පුළුවන්. 13ක් විතරක් උපදින එකක් නැහැ. ඊට පස්සේ යන්නේ අපෝ 20 ගණන් වලට. දැන් 10 18 17 18 19 20 ඔහොම වෙනවා. ඊට පස්සේ ඊළඟට 30 ගණන් වලට යනවා. ඉතින් ওই විදිහට තමයි. ඒක තියෙන එක ඒව දැනගන්න පුළුවන් මේ සම්ප්‍රයෝග සංග්‍රහය ගුණ ගන්නකොට. චෛසිකයන්ගේ සහයෝගයේ නැතිව සිතකට නූපදිය හැකිය. මොකද හේතුව නැවත ඊළඟ වැදගත් පොයින්ට් එක. දැන් කෙනෙක් අහපලා ඇයි මේ සිතකට තනිය උපදින්න බැරි? ආරම්භණක් ග්‍රහණය කරන්න පුළුවන් සිතට. ඇයි සයිසික නැතු උපදින? ඒකට හේතුව තමයි අර මම මුලින් කියපු ධර්ම න්‍යාය. හැම සිතක්ම උපදින්නේ යම් කිසි අර්ථයක් පිණිස. අර්ථයක් කියන්නේ යම් කිසි කෘත්‍යයක් සිද්ධ කරන්නට ඕන. යම් කිසි වැඩක් වෙන්නට ඕන. සහල්පල ඇයි එහෙම වැඩක් වෙන්නේ? මොකක් සඳහාද? ඒකට උත්තරය මේ සසර පැවැත්ම සඳහා. ඒක අපි හොඳට ගැඹුරට ධර්මයේ ඉගෙන ගන්නකොට පේන්න එන කරුණක්. මේක තියෙන්නේ මේ යන්න, හැදිලා තියෙන්නේ යන්න. උදාහරණයකට ගත්තොත් කර්මයේ ශක්තියක් රැස් වෙන්නේ ඇයි? තෘෂ්ණාව ඇති කල්ලි. ඊට පස්සේ ඒ කර්ම ශක්තියෙන් තෘෂ්ණාවට අවශ්‍ය පරිද්දෙන් නාම රූප උපදවන්නේ. ඒක අපිට ඇයි කියලා කියනවට කියන්න අමාරුයි නේ. එහෙම උනේ කියලා. එහෙම වෙනවා කියලා කියන්න වෙන්න අපිට. එනස අවිද්‍යාව ඇති කල්හි තෘෂ්ණාවෙන් එක නිකන් ලොජික් එකක් පේන්නට පුළුවන් කෙනෙක්ට. නමුත් ඒකත් අවිද්‍යාව ඇති කල් තෘෂ්ණාව. ඒක ඊටාම ඒ උදාහරණයකට ඒවා අපි හිතමු necessity factors වෙන පොද උදාහරණයකට අපිට කියන්න පුළුවන් යමක් කෙරෙහි ඇලුනොත් ලෝභය ඇති කල්හි ඒක සම්බන්ධයෙන් බය හෝ ශෝකයේ එන එක ඒක සදාතනික සනාතන ධර්මතාවයක් වෙනට. දැන් උදාහරණයකට සමහර දේවල් ගත්තොත් අපිට හිතන්න පුළුවන් දැන් උදාහරණයකට ගලක් උඩ දැම්මොත් බිමට වැටෙන්නේ නැතුව උඩට යන විදිහට තිබුණොත් කියලා අපිට ඕනනම් ෆිසිකල් ලෝකේ මං කිය උදාහරණයකට සමහර දේවල් අපිට ඉමේජින් කරන්නට පුළුවන්. මෙහෙම මේක මෙහෙම නොවී මෙහෙම වෙන්න තිබුණා කියලා අපිට කීතතයි. දැන් ආලෝකයේ වේගයට වඩා වැඩියෙන් යන්න බැරිද බැහැ කියන එක තමයි විද්‍යාව කියන්නේ. මේක තියෙන මේ මූලික සිද්ධාන්තයක් ලෙස. නමුත් අපිට කෙනෙක්ට ඉමේජින් කරන්න පුළුවන් ඊට වඩා වේගෙන් යන එකක් ගැන. ඉමේජින් කරන්න පුළුවන් එක. ඒක ප්‍රායෝගික කරන්න බැහැ කියන එක වෙනම දෙයක්. අද විද්‍යාත්මක සොයා ගැනීමનો. නමුත් ඒක කෙනෙක්ට ඉමේජින් කරන්නට පුළුවන්. ඒක මම කියන්නේ විද්‍යාත්මක සොයා ගැනීමનો කරන්න බැහැ කියලා කියන්නේ. මොකද හේතුව ඒක ඒ ගණනය කිරීම අනුව ඒක විය නොහැක්කක් ලෙස කියනවා. එතකොට හැබැයි ඒක ඉමේජින් කරන්නට පුළුවන්. හැබැයි අපිට පුළුවන් ද බලන්න හිත උදාහරණෙ දැන් සෘජු කෝණාශ්‍රක ත්‍රිකෝණය වෘත්තාකාර සමතුලිතරස්යක් හිතන්න බෑනේ. ඒක මොකද by definition is wrong. එතකොට ඒක නිර්වචනයම වැරදි. වෘත්තාකාර සමතුලිතරස්යක් කියලා කිව්වොත් ඒක අපිට කියන්න ඒක මේක definition ප්‍රශ්නයක්. හැබැයි මෙහෙම හිතන්න යමක් කෙරෙහි දැඩි ඇලීමක් කවුරු හරි ඉන්නවා යමක් කෙරෙහි යම් අරමුණක් පුද්ගලයෙක් වෙන්න පුළුවන් කවුරු හරි වස්තුවක් වෙන්න පුළුවන්. ඒක යම් ඇලීමක් තියෙනකොට ඒක නැති වෙනකොට ශෝකය නොපැමිණී තිබීමක් විය හැකිද කියලා හොත් දාර්ශනික ප්‍රශ්නයක් මම අතරේ ගහන. ඒතර ඒක සමහර කෙනෙක් තර්ක කරන්න පුළුවන් නෑ මේක එහෙම ඉමේජින් කරන්න බෑ අපිට. ඒ කියන්නේ ඇලුලා තිබුණා නම් ඒක නැති වෙනකොට හෝ නැති වෙන්න යනකොට බිය ශෝකය එන එක ඒක mentally වෙන්න ඕනේ સિદ્ધાંત. ඒක නිකන් logic එකක් වගේ කෙනෙක්ට තේරෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් දේශනා කරේ නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. මේක සනාතන ධර්මයක් හැම කල්ලි කියලා. වෛරයෙන් අවෛරයෙන්මයි මේක සංසිඳ නැත්තම් දෙපැත්තරම මේක වෛර කරන් ගියා මේක එන්න වර්ධනය වෙනවා. ඒක අපි දෙපැත්තක එකක් නෙමෙයි. අපේ సంతාන ඇතුලෙන් බලන්න. సంతාන ඇතුල අපි මොකරි දැඩි ලෙස ඇලිලා ඉන්නකොට හිතන්න දැඩි ලෙස ඇලිලා ඉන්නකොට ඒක ගන්නකොට පොඩි හරි අඳුම තරම ශෝකයක් අකමැත්තක් එන එක එන්නේ නැහැ කියලා අපිට උපකල්පනයක්වත් කරන්න පුළුවන් ද කියලා ඇහුවොත් ඒක සමහර කෙනෙක් කියනවා නෑ ඒක necessity ඒක අනිවාර්යෙන් ගිය යුතුයි කියලා. ඒතර ඒකෙන් මම අදහස් කරේ මේ සමහර දේවල් ගත්තම දැන් තෘෂ්ණාව තියෙන මේ මොනවා හරි නොඇලිය යුතු දෙයකට තෘෂ්ණාව වෙන්න නම් අවිද්‍යාව තිබිය යුතුමයි කියලා අපිට ෆන්ඩමෙන්ටල් ලොජික් එකක් පෙන්වන්න පුළුවන්. හැබැයි ඒක ඒ සම්බන්ධයෙන් පෙන්වත හැකි වුණා. හැබැයි තෘෂ්ණාව ඇති කල්හි ඇයි දැන් තෘෂ්ණාව තියෙනවා මට ජීවත් වෙන්න. හැබැයි ඇයි අනිවාර්යෙන් කර්මයෙන් ප්‍රතිසන්දියක් ගෙන දෙන්නේ? ඒ ප්‍රතිසන්දිය නාම රූප උපදවන්නේ කියලා හොත් මේක අපිට විස්තර කරගන්න ටික අමාරුයි. එතකොට අපි ගන්නවා ධර්මතාවය කියන තැනට. ධර්මතාවය කියලා කියන්නේ යමක් විස්තර කරගන්න අපහසු අගට එනකොට ඒක එහෙම තමයි කියලා ඒක ලෝ එකක් ලෙස පෙන්වන එක හැමතැනම ක්‍රියාත්මක වෙනවනම්. හිතර අපේ ධර්මයේ හැටියට අපේ ධර්මයේ හැටියට මම ථේරවාදය ඇතුළේ කතා කරා. රහත් නොවි මැරෙන කෙනා අනිවාර්යෙන් උපදිනවනේ. එතකොට අපි කියන තෘෂ්ණාව තියෙනකොට කර්මය රැස් වෙනවා. පුරාණ කර්මයක් තියෙනවා, මොකක් හරි කර්මයක් නාම රූප දෙනවා. ඇයි කියලා විස්තර කරනවට මොකද කියන්නේ? එතකොට තෘෂ්ණාව තියෙනකොට නාම රූප නොහටගෙන තියෙනවා කියන එක අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒක පුළුවන් ඒක කරන්න. තෘෂ්ණාව තිබුණා ඉවරයි කතාව. ඒකනේ මිත්‍යා දෘෂ්ටියකට උනත් උච්ඡේද දෘෂ්ටියකට කෙනෙක් එන්න පුළුවන්. ඒක උපකල්පනය කරත හැකි. හැබැයි දැඩි ලෙස යමකට ඇලිලා තියෙනකොට දැඩි ලෙස ඇලීම තියෙන ඇලීම දුරු නොවි පවතින කල්හි තමන්ගෙන් කවුරු හරි එකක් ගන්නකොට අප්‍රසාදයක් අකමැත්තක් එනවා කියන එනවා එන්නේ නැහැ එනවා කියන එක එන්නේ නැහැ කියලා උපකල්පනය කරන්න පුළුවන්ද කියලා හොත් මම හිතන්නේ බෑ පුළුවන් කියලා. මොකද හේතුව දැඩි ලෙස ඇලෙනවා කියන එකේම තේරුම මේක ඒකේ තියෙන අන්ඩර්ලයින් පදනමේ තමයි මේක තමන් නැති වෙනවට අකමැති කියන එක. ඒකට ඒක ඇලෙනවා කියන එකේ මූලික ලක්ෂණයම තමයි මේක නැතිවට අකමැතිම. එතකොට ඒක නැති වුණොත් එහෙම ශෝකයක් එනවා කියන එක ඒක පේන්නේ ඒක අනිවාර්යෙන් වියුත්තක් වගේ පේන. හැබැයි තෘෂ්ණාව ඒක මං හිතන්නේ ඒක බොහෝ අය පිළිගන්න. ඒක එහෙම ඉන්න බෑ කියලා දෘෂ්ටියකට කෙනෙක්ට දර්ශනයකට එන්න පුළුවන් කියලා මං හිතන්නේ. හැබැයි තෘෂ්ණාව තියෙනවා අපි කියන දැන් තෘෂ්ණාව තියෙන කෙනා නැවත උපදින්නේ නැහැ කියලා එකක් කෙනෙක් උපකල්පනය කරන්නට පුළුවන්. උපකල්පනය කරන්න පුළුවන් යනුම ඒ කියන්නේ දෘෂ්ටියක් කියලා කියන්නේ අපේ දර්ශනය හැටියට සත්‍ය වශයෙන් වෙන දෙයක් තියෙනවා. හැබැයි මෙහෙම වෙනවා කියලා හිතන එක නෙවෙයි උපකල්පනය කරන්න පුළුවන් කියන එකනේ. එතකොට කෙනෙක්ට තෘෂ්ණා මං ගැඹුරු කතාවක් කියන්නේ තෘෂ්ණාව ඇතිකල්හි නාම රූප කර්මයෙන් නූපදනවා කියන උපකල්පනය කර හැකියි. එතකොට අපි ඒ වගේ තැන්වලදී අපි ඒක විස්තර කරන්න අමාරු වෙනකොට අපි කියන මේක ධර්මතාවය. මොකද ධර්මතාවය? ඒ තමයි මුලින්ම අපි මුලින්ම කියපු ධර්මතාව. මේකේ බැලු බැල්මට මේ ධර්මයේ පැහැදිලි වෙන දෙයක් මේක හැදිලා තියෙන්නේ සංසාරේ දිගට යන්න. ඒක මේකේ තියෙන මූලික ධර්ම න්‍යායක්. ඒක හරියට අර පරිණාම වාදයේදී අපි කියන එකක් තමයි මේ ඕගනිසම්ස් නැත්තම් මේ මේ ජීවීන් සෙල් සෛල ටික හැදිලා තියෙන්නේ මේකේ පැවැත්ම සඳහා සර්වයිවල් සඳහා හැදිලා තියෙන්නේ. ඒක සාමාන්‍ය මූලික සිද්ධාන්තයක්නේ. ඒතර everything is survival කියලා කියනවා. ඒ නිසා තමයි සමහරු ඔය දේශපාලන දාර්ශනිකයෝ පවා කියලා තියෙන ඔය හොබ්ස් වගේ අය මේ මේ මේකට මිනිස්සු කියන අය හරි ආත්මార్థකාමී මිනිස්සු හැමතිස්සෙම තමන්ගේ එක හොයාගන්නේ තමන්ගේ දියුණුව පුළුවන් නම් අනිත් කෙනා පරයා හරි මේක ලබා ගන්නවා කියලා සමහරවම් මත ඉදිරිපත් කරනවා. ඒවල යම් සත්‍යතාවයක් තියෙනවා. මොකද ඒ ගතිය අපි ළඟ නැතුව නෙවෙයි. ඒක හොඳට උදාහරණයක් තමයි දියේ ගිලෙන්න යනකොට අනිත් කෙනා යට ගහලා හරි පුඩු ඉන්න තමයි බලන්න උත්සාහයක් කරනවා කියලා තියෙනවා. ඒතර ඒ වගේ එහෙම ගතියක් තියෙනවා. එතකොට මේ මොනවාද අපේ සංසාර පැවැත්ම දිගට යන විදිහට තමයි මේක සකස් වෙලා තියෙනවා කියලා පේන්නේ අධ්‍යයනය කරනකොට. ඉතින් එතකොට ඒ නිසාද මේක යන්නට ඕනේ. ඒක යන්නට නම් කර්මයේ විසින් එහෙනම් කර්මයේ විසින්ම උපදවන්න මැරෙනකොට උපදින්නේ එහෙනම් කර්මය තමයි එහෙනම් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකේ හදලා තියෙන්නේ. එතකොට ඒ කර්මයට ඒක දැන් මේක යන්න ඔක්කොම කෙරෙන්න මේ කර්මයෙන් මේක උපදවන්නට තවත් අවශ්‍ය සාධක ටිකක් ඕනේ. මේක මේ පසල් එක ෆිල් කරගන්නට ඕනේ. එතකොට තියෙන එකක් තමයි ප්‍රධාන එකක් තමයි මේක යන්නට ඩ්‍රයිව් එකක් ඕනේ. ඒක තමයි තෘෂ්ණාව වෙන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන් අල්ලගෙන සම්පූර්ණයෙන් මමායනය කරලා මේකේ සැපය පිණිස අනිත් අය ගැනත් වැඩිය මේවා කරන්න නැතුව මේකේ සැපය පිණිසම කතා කරනවා. එතකොට වෙන කෙනෙක් අපි concern දෙන්නේ මේ තෘෂ්ණාවට අහු වෙනකොට. එතකොට මට වැදගත්. මම කැමතියි. එතකොට එයාගේ පැවැත්මත් මට අවශ්‍යයි. මෙයාගේ පැවැත්මත් මට අවශ්‍යයි. එතකොට තමයි ඔය පෞලක වගේ සංස්ථාවක ඊට පස්සේ තමන්ගේ කණ්ඩායම, තමන්ගේ රට, ජාතිය මේවා පයිද මනුස්ස වර්ගය එක එක විදිහට මේ තෘෂ්ණාව මේක ගන්නවා. අරගෙන අපි ඊට පස්සේ ඒකට අනිත්. එතකොට අපිට එක එක මට්ටමින් එක එක කෙනාගේ සර්වයිවල් එකත් වැදගත් වෙනවා අපිට. උදාහරණයකට ලෝකේ බිලියන ගාණක් සත්තු දවසකට මියනවා මම දන්න තරමින් බිලියන හෝ මිලියන ගාණක් වෙන්නදී කොහොම හරි හැබැයි මරනවා. එතකොට හැබැයි කොයි හරි ඈත රටක හරි කමන්ට් කොයි හරි තැනක මිනිස්සු ඝාතනය කර කර මස් කන තනක් තිබුණොදී අපි ඔක්කොම ඉදිරිපත් වෙලා කොහොම හරි ගිහින් මේක නවත්තනවා. ඒ සමහරු හමුදාවේ වල හරි මේක නවත්තනවා. මොකද හේතුව අපිට ඒ අපේ වර්ගයා පිළිබඳව ලොකු කැක්කමක් තියෙනවා.
එනිසා තමයි සමහර රටවල සමහර සත්ත ප්‍රජාව අධික වෙනකොට ඒක අපිට ත්‍රෙට් එකක් වෙනකොට මේ මිනිස්සු ඒ කට්ටියව අයින් කරලා දානවා. ඒ කට්ටිය ගොඩක් අය මරලා දානවා. ඒකට හේතුව මනුස්ස වර්ගයාව අපි අල්ල ගන්නවා හිතේ. ඒ නිසා මේ තෘෂ්ණාවෙන් අපි තමන්ගේ පිරිස ඔක්කොම අල්ලගෙන තියෙනකොට මේ තෘෂ්ණාවෙන් තමයි මේක අරගෙන යන්නේ. සමාජයක් ගෙනියන්න පදනම හැදෙන්නේ, තමන්ගේ ජීවිතේ පදනම හදාගන්නේ ඒ තෘෂ්ණාවේ ගැලිලා ඉන්නේ. ඒතර ගැඹුරින් බැලුවම, ඒතර කොච්චර ගැඹුරු දෙයක්ද මේ බුදුරජාණන් සෝහාගත්ත කියලා බලන්න, ගැඹුරින් බැලුවම මේක හරි. නමුත් මේකේ ගැඹුරින් බැලුවම මේකේ දුකක් තමයි ඉන්හෙරන්ට් ගතිය. මේක සැටිස් මේ සම්පූර්ණ සන්තුෂ්ත වෙලා අවසන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට ප්‍රශ්නයක් එනවා, මේ තරම් ඇලෙන්නේ, මේ තරම් ගැටලුකාරී තැනකට කවරක් නිසාද? ඒකේ සත්‍ය නොදැකීම නිසා. ඒ කියන්නේ එච්චරම් ගැටලු තියෙනවා නම් ඇලි නොඇලී ඉරු දෙයක් නම් ඒකට ඇලෙන්නට අනිවාර්යෙන් නොදුනුවත්කම තියෙන, අවිද්‍යාව තියෙන එකට. ඒතර මේ විදිහට තමයි මේකේ පුරවන්නේ, මේ පස්ස පුරවන කියන්නේ අඩුව එන්නේ. එතකොට මේකේ කියන කතා මේ සසර පැවැත්ම තමයි මේකේ මූලික සිද්ධාන්ත ධර්මතාවය. ඒකට තෘෂ්ණාව ඕනේ, අවිද්‍යාව ඕනේ, කර්ම වලින් යන. ඒතර තෘෂ්ණා මේකේ ප්‍රධාන කම්පොනන්ට් එකක්, ප්‍රධාන අංගයක් මේකේ. ඒතර තෘෂ්ණාව පවතිනට තෘෂ්ණාවට ආහාර ඕනේ, තෘෂ්ණාවට ආහාර ටිකක් ඕනේ. එතකොට ආහාර වලදී ලොකුවටම ඉන්න කෙනා තමයි වේදනාව, සුඛ වේදනාව. ඊට පස්සේ සුඛ වේදනාවමද ලේබල් කරගන්න සංඥාව හඳුනා මෙයා හොඳයි නරකයි කියලා ලේබල් කරගන්න. ඊට පස්සේ ඒ සැපයන් ලබන්න උත්සාහවත් වෙන ගතිය, චේතනාව, මේ ටික තියෙන්නට ඕනේ. මේ ටික තිබුණ නැත්නම් අර තෘෂ්ණාව සන්තුප්ත කර කර යන්නට බෑ. තෘෂ්ණාව නැති වෙච්ච ගමන් මේක ප්‍රොසෙස් එක බිඳ වැටෙනවා. ඒ නිසා මේ මුළු ධර්මතාවය සඳහා තෘෂ්ණාව අවශ්‍යයි. තෘෂ්ණාවට ආහාර ටික ඕනේ. ඒකෙදි අනිවාර්යෙන් අරමුණක් ගැනීම, විඳීම, එහෙම තමයි මේක හැදෙන්නේ. එතකොට ඒකෙදි හුදු අරමුණු ගැනීම මාත්‍රය, ඒ කියන්නේ අරමුණක් දැනගත්තා කියන එක ප්‍රමාණවත් මදි. අරමුණ විඳින්නට ඕනේ, හැඳින්නට ඕනේ, වර්ග කරන්නට ඕනේ, මගේ අනුන්ගේ කියලා බෙදා ගන්නට ඕනේ. මේ හැම දේ, ඒතර මේ හැම දෙයකටම මේ දේවල් ටික තියෙනවා, නැත්නම් තෘෂ්ණාව පවතින්නේ නැහැ. ඒ නිසා අපි කියනවා සිතකට තනිව උපදින්නට බෑ කියලා. සිතකට තනිව උපදින්නට බෑ. එතකොට කෙනෙක් නැත්තම් මම ඒ කියන ඇයි එහෙම කියන්නේ හේතුව දැන් උදාහරණයකට හිතලා බලන්න. සිතෙන් අරමුණ ගන්නවා. වේදනාවක් නැතිව සිතෙන් අරමුණ ගන්නට එක බාධාවක්. ඒ වේදනාවක් නැතුව සිතෙන් අරමුණ ගන්නවා කියන එක අපිට උපකල්පනය කරන්න පුළුවන්. මොන ස්පර්ශය ගැන කීත හැකි ලං වෙන්න ඕන අරමුණ ගන්න කියන මොකද අරමුණේ හිතේ ස්වභාවය අරමුණ වෙන් කරලා ගන්න එක නම් ඒකට අනිත් කිසිදු චෛසිකයකින් තොර මේක කරගන්න පුළුවන්. ඕන කෙනෙක් ස්පර්ශය ඕන නම් කියත හැකි කිට්ටුමයි කියලා මම නම් කියන්නේ ඒකත් නැතුව ගන්න පුළුවන් මේ සිද්ධිය. දරේරු කණ හඳුනගන්න ස්පර්ශය අවශ්‍යයි කියලා අරමුණ ගන්න. හරි නෝ මට පේනවා මේක ස්පර්ශය නැතුණත් ගන්න උපකල්පනය කරන්න පස්සේ ඉතින් අරමුණක් ගන්නවා කියන්නේ. හැබැයි ඇයි අනිවාර්යෙන් වේදනාවක් තිබිය යුත්තේ? අපි කියනවා වේදනාවෙන් තුරව සිතක් හටගන්න බෑ. ඒක ඇයි වෙන්නට ඕනේ? එතකොට කියන්නේ නෝ ඇයි මේ වේදනාව අවශ්‍ය? ඇයි අනිවාර්ය වේදනාවක් ඕනේ කියලා කියන්නේ මොකක් සඳහාද? එතකොට තමයි මේ ධර්මය සම්පූර්ණයෙන් අපි ලොකුවට විමසනකොට පැහැදිලි වෙනවා මේකේ තියෙන වෙන කතාවක්. මේ තෘෂ්ණාවක් කර්ම රැස් වෙලා ප්‍රතිසන්දි ගැනීම, අවිද්‍යාව. එතකොට අපි කියන තෘෂ්ණාවේ ආහාරයේ වේදනාව, වේදනාපච්චය තණ්හා දේශනාම වෙනවා. එතකොට එහෙමනම් මේ වේදනාව තියෙන්නේ තෘෂ්ණාව සඳහා. එතකොට ඒකේ වෙන වෙන හේතු සාධක මත අකුසල දුක් වේදනා ඇති වෙන එක ඒක වෙනම කතාවක්. මේකේ මූලික කතාව නේ තෘෂ්ණාවනේ මේකේ මූලික. ඒතර යාට අවශ්‍ය වෙන්නේ මේ සුඛ වේදනා ටික. ඒ නිසා ඒකේ සුඛ වේදනා පැත්තකින් තියන අරමුණ විඳිනවා කියලා එකක් තිබිය යුතුයි. ඒක හැම සිතක් එක්කම හැටගෙන තියෙනවා. ඒ කියන්නේ මේ හැම සිතක්ම මේ පැවැත්මට දායකත්වය දරලා තියෙනවා. ඒක ෆන්ඩමෙන්ටල් ස්ට්‍රක්චර් එකේ තියෙන එක. ඒ නිසා අපි කියනවා චෛතසිකයන්ගෙන් තොරව සිතකට හටගන්න බෑ. ඒ කියන්නේ හේතුව මොකද්ද? නිකං සිතකට හටගන්න බෑ කියන එක නෙවෙයි. අර්ථ සාධක මට්ටමින්, ඒ කියන්නේ සංසාර පැවැත්මට දායක වෙන මට්ටමින්, තෘෂ්ණාවට අවශ්‍ය වෙන මට්ටමින්, තෘෂ්ණාවට ඒ ආහාර වෙන මට්ටමින්, ඒ තුලින් සංසාර පැවැත්මට දායක වෙන මට්ටමේ චිත්තෝත්පාදයක් ආරම්භන ග්‍රහණයක් කරන්න අවශ්‍ය නම් ඒක සිතට විතරක් කරන්නට බෑ. ඒ නිසා චොයිස් එක ටික අවශ්‍යයි. මේක තාම ගැඹුරු කතාවක් මේ කියවම සමහරට ඒක too much වෙන්න පුළුවන් ආරම්භයේදී, කමක් නෑ. නමුත් එතකොට ඒ නිසා තමයි කියන්නේ චෛතසිකයන්ගේ සහයෝගය නැතිව සිතකට නූපදිය හැකි කියලා කියන්නේ. තව කෙනෙක් අහන්න පුළුවන් ඇයි කියලා අපිට කියන්න පුළුවන් ඒක එහෙම තමයි තියෙන්නේ කියලා. නමුත් මේ ගැඹුරු විශ්ලේෂණයේදී පැහැදිලි වෙනවා ඔව් වෙන්නට බෑ. මොකද හේතුව නැත්තම් මේ සර්වයිවල් එක නැත්තම් සංසාර පැවැත්ම සිද්ධ වෙන්නට බෑ. ඒ නිසා තමයි කෙනෙක් හෙව දැයි ඉතින් සිතකට තනිය උපදින්න බැරි ආරම්මණක් දැනගන්නවා කියන එක වගේ වෙන්න බැරිද කොයි හරි කියලා වරක් නෑ. එහෙම නෙවෙයි මේ ලෝක ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නේ සසර පැවැත්ම සඳහා. සසර පැවැත්මට තෘෂ්ණාව අවශ්‍යයි මූලිකම එක්කනේ. ඒ නිසා තමයි තණ්හා ဒුතියෝ පුරිසෝ, තණ්හාව තමයි දුක්ඛ සමුදය. ඒක තමයි මේ ප්‍රධානම ක්ලේශය මේ කෙලෙස් වල. අවිද්‍යාව මූල වුණාට මෙයා තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට එයාව තමයි සටිස්ෆයි කරගෙන යන්නේ. එයාට ඒක තමයි මේකේ ප්‍රධාන එක්කෙනා. එයාම තමයි සසරෙන් එතර නකමැති වෙන්නේ. එතකොට එයාට අවශ්‍ය ආහාර ටික තියෙන්න ඕනේ. එතකොට එනම් හැම ආරම්මන ග්‍රහණයක්ම තෘෂ්ණාවට ආහාර නොවුනත් ප්‍රායෝගිකව ඒකට ආහාර වීමේ සුදුසුකම් ඇතුව තමයි තියෙන්නේ. කෙනෙක් අහපලද දුක් වේදනාව කොහොමද ආහාරයක් වෙන්නේ? නෑ නෑ නෑ. ඒ කියන්නේ වැදගත් වෙන්නේ අරමුණක් විඳින්න පුළුවන් බවක් තියෙන්න ඕනේ. ඒක වෙන වෙන අකුසල කර්ම කරපු නිසා හෝ වෙන වෙන සාධක මත අපේ සම්මේ අනවශ්‍ය ඉමෝෂන්ස් නිසා, හැඟීම් නිසා දුක් වේදනා, දෝමනස්ස වේදනා වෙන එක වෙනම කතාවක්. ඒක වෙනම දෙයක් නැත්ත. හැම එකක්ම සුඛයමයි, හැම එකක්ම එහෙම එකක් නෙමෙයි මේක හැදිලා තියෙන්නේ. ඒක මොකද්ද කියලා ඔතේ ඒක ඉතින් ඒක තමයි ඒක හැටි කියලා කියන්නේ. ඉතින් ඒ හැබැයි ඒ හැම සිතකම විඳින ගතිය කියලා එකක් තියෙනවා. විඳින ගතිය. මොකද විඳීමක් අවශ්‍යයි. ඒකෙන් බලාපොරොත්තු වෙන සුඛ වේදනාව හෝ උපේක්ෂා විශේෂයෙන් සුඛය උපේක්ෂකයක් ගැටලුවක් උපේක්ෂාත් ගැටලුවක් නෑ. නමුත් ඒ නිසා තමයි කියන්නේ චෛසිකයන්ගේ සහයෝගය නැතිව සිතකට නූපදිය හැක. මේ අදහස් කරන්නේ මේ අර්ථ සාධක චිත්තෝත්පාදයක් හටගන්නට බැහැ චෛතසික වලින් තොරව. ඇයි අර්ථ සාධක චිත්තෝත්පාදයක් අවශ්‍ය වන්නේ? මේ සංසාර පැවැත්ම සඳහා. ඊට පස්සේ සිතේ සහයෝගය නැතිව චෛතසිකයකටද නූපදිය හැක. ඒකත් පැහැදිලි. මොකද එතන නම් අනිවාර්යෙන් සිත නැතුව උපදින්න බැරි. මොකද මෙයා වැඩ කරන්න ඕනේ සය අරමුණක් කෙරෙහිනේ, අරමුණක් සම්බන්ධයෙන්නේ. නෑ අරමුණ අරන් දෙන්නේ සිත. එතන වැදගත්කමක් තියෙනවා. සිත නැතුව මේක ඉන්න බෑ. චෛසික නැතුව සිතක් ඉන්න බෑ කියන එක තමයි අර 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 එක්ස්ප්ලනේෂන් එක අවශ්‍ය වෙන්නේ. චෛසිකේ සිතකින්තරෝ චෛසිකයකට එනවා. චෛසිකයක් කියන්නේම අරමුණත් එක්ක ගනුදෙනු. ඔකේ තියෙනවා අරමුණත් එක්ක ලොකු ගනුදෙනුවක් නැති චෛතසිකයක්. ඔකට කියනවා ජීවිත ඉන්ද්‍රිය කියලා. ඒක ජීවිත ඉන්ද්‍රිය කියලා. ඒක අපි මේ වෙලාවට සාකච්ඡා කරගමු. ඒක ඒක අරමුණක් ගැනීම තියෙනවා. නමුත් ඒක අරමුණේ අරමුණත් එක්ක තියෙන දායකත්වය පෙන්වන්න අමාරුයි ටික. අනිත් හැම එකක්ම අරමුණත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. හරිද? ඒතර අරමුණත් එක්ක ගනුදෙනු කරන්නට නම් ඉස්සෙල්ලා අරමුණ අරන් තියෙන්නට ඕන. ඒ නිසා චෛතසිකයකට අරමුණක් නැත් සිතක් නැතුව උපදින්නට බෑ. ජීවිතේන්ද්‍රිය උනත් විශේෂයෙන්ම කරන්නේ මේ ඉන්න මේ 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 කට්ටිය ශක්තිමත් කරන්නේ මේ ධර්ම සමූහය අරමුණත් එක්ක ගනුදෙනු කරනවට වඩා. හරි. එතකොට චෛසික වලට සිත නැතුව හටගන්න බෑ. මොකද ඒවට වැඩ කරන්න තැන ඕනේ. ඒ තැන තමයි අරමුණ. ඒ අරමුණ අරන් දෙන්නේ සිතෙන්. අරමුණ අරන් දෙන්නේ සිතෙන්. ඊට පස්සේ අයිබෝයින් සිතත් සිතින් කරන සිදු කරන කෘත්‍ය සිදු කිරීමට, ඒ කියන්නේ පොදු කෘත්‍ය, මේ කියන්නේ පොදු කෘත්‍ය වුමනා චෛසික සමූහයත් පෙරපසු නොවි එකවරම ඉපදිය යුතුයි. සිත හා එකවරටම උපදනා බව චෛසිකයන්ගේ ලක්ෂණයක් වශයෙන් කීයේ එබැවිනි. ලීයක අරටුව ඉතිරි වී එලය පළමුවෙන් දිරා නැති වී යන්නක් මෙන් එක් චිත්ත චෛතසික රාශියකට අයත් ධර්මයන්ගේ සමහරක් ඉදිරි වෙද්දී සමහරක් නැතිවන්නේ නොවේ. එම පෙරපසු වීම නැති වෙනවා නෙවෙයි. එකක් නිරුද්ධ වෙතොත් එයහා සමගම නිරුද්ධ නොවි අනිත් ඒවට නොපවතිය හැකියි. මොකද ඒ තරම් මිශ්‍ර වෙලා තියෙන මේකට. ඒක සම්ප්‍රයෝගයක් වෙලා තියෙන මේකට. ඒ ක්‍රියා ධර්මවල නාම ධර්මවල හැටිය. එබැවින් සිතහා එකවරම නිරුද්ධ වන බව චෛතසිකයේ ලක්ෂණයක් වශයෙන් කියන ලදී. අරමුණ ගැනීම සිතරයත් කෘත්‍යය. සිතින් කරන එකම වැඩේ අරමුණ ගැනීම යන සිතින් කරන්නේ ඒ වැඩේ අරමුණ ගැනීම විතරයි. අරමුණේ රසමිදීම, අරමුණට ඇලුම් කිරීම, විරුද්ධ වීම යන ආදී චෛසිකෙන්දත් කෘත්‍යය. යම් අරමුණක් ගන්නා සිතක් හා උපදිනා චෛසිකයන් කරන්නේ ඒ සිතින් ගන්නාලද අරමුණේ රසමිදීමේ, ඒ අරමුණට ඇලුම් කිරීමේ, ඒ අරමුණට විරුද්ධ වීම යන ආදී. එබැවින් සිතින් ගන්නා අරමුණම ගන්නා බව චෛසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී. ඒක පැහැදිලිනේ. එතකොට දැන් පැහැදිලි වෙනවනේ සිත නැත්තම් මෙයා මොනවත් කරන්න බෑ. ඒතර සිතින් ගත්ත අරමුණත් එක්කම තමයි මෙයා ගනුදෙනු කරන්න ගම විදිහට ගනුදෙනු කරනවා කියන්නේ ක්‍රියා කරන්නේ අරමුණ කෙරෙහි. ඇලෙන්න ගැටෙන්න ඔක්කොම ටික. සිත උපදින ස්ථාන සයක් ඇත්තේ යම් කිසි ස්ථානයක සිත උපදී නම් මේ සිත හා උපදින චෛසිකයෝද ඒ ස්ථානයේහිම ඒ වස්තුවම ඇසුරු කරගෙන උපදී. ඒකත් පැහැදිලි වෙන්න එපා. ඒකට නෙමෙයි තියෙන්නේ. හැබැයි අරූපීමේ වශයෙන් මේ අහවල් දේ කියලා පෙන්වන්නට බෑ. නමුත් ඇසුරු කිරීමක් තියෙනවා. එබැවින් සිත උපදින තැනම උපදින බව චෛසිකයන් චෛසික ලක්ෂණයක් වශයෙන් කියනලාදී. ඒ කියන්නේ අරූපී නිසා පෙන්වන්න බෑ. නමුත් දැන් උදාහරණයකට එහෙම ලොකේෂන් එකකට සම්බන්ධය ඇතුළ අපි කියනවා මේ චක්කු ප්‍රසාදයේ තමයි ඇසුරු කරන්නේ මේක නෙවෙයි කියලා. ඒතර කියනවා ඉතින් ලොකේෂන් එකක් පෙන්වනවා තමයි. දැන් ඔක ලොකෝටම බලපාන දේ අරූප ලෝකේ. අරූප ලෝකයේදී අපි කියනවා ඉතින් අහවල් තැන තමයි අරූප තලයේ තියෙන්නේ කියලා. ඒතර අනිවාර්යෙන් ඒ ලොකේෂන් එකේ සිත පවතින්නට බෑ. ඒ නිසා ඒකේ ලොකේෂන් එක ගැන සම්බන්ධයක් තේරවාදීන හරි විස්තර කරන්න අමාරුයි. ඒක කොහොමද ඒ අරූපී මේදයක් භෞතික ලොකේෂන් එකකින් විස්තර කරන්නේ කියලා කෙරෙසේ වෙත. අන්නේ සමා ඊට පස්සේනවා අන්නේ සමාන රාශිය, අකුසල රාශිය, සෝබන රාශිය කියලා චෛසික රාශි තුනක් ඇත්තේ. ඒක අපි දැන් ලියමු. චෛසික 52, චෛතසික 52 කොටස් තුනකට කැඩෙනවා. අන්‍ය සමාන 13ක් තියෙනවා. ඒක අපි ඊළඟ දවසේ කතා කරන්නේ මොනවද මේවාගේ අර්ථ හැම කියලා. ඊට පස්සේ අකුසල රාශිය, අකුසල ඒක 12 14ක් තියෙනවා. සෝබන 25ක් තියෙනවා. ඊට පස්සේ මේ අන්‍ය සමාන 13 නිවත කැඩෙනවා. සබ්බ චිත්ත සාධාරණ 7යි. ප්‍රකීර්ණක 6. يعني ප්‍රබිස්ස 7යි ප්‍රකීර්ණක 6යි. ତୋର ଅନ୍ୟ ସମାନ ରାଶି, ଅକୁଶଳ ରାଶି, ଶୋଭନ ରାଶି କିଆ, ଚୈତସିକ ରାଶି 3ක් ඇත්තේ. ସର୍ବଚିତ୍ତ ସାଧାରଣ ଚୈତସିକ 7ය, ପ୍ରକୀର୍ଣ୍ଣକ ଚୈତସିକ 6ය କିଆ, ଅନ୍ୟ ସମାନ ରାଶି ତା ଚୈତସିକ 13ක්, 13 කියන්නේ 13ක් කියන එක. ଅକୁଶଳ ରାଶି ତା ଚୈତସିକ 24ක් 14ක් කියන එක. ଶୋଭନ ଏବଟ ଚୈତସିକ 19ය. ଏତୋର ଏକ ଦିନତ କୋଟସ 2 କୋଟସ 3କଟ 4କଟ କେଡେନୋ. ଅପି ପ୍ରଧାନ ବଶେନ 2କ କିଲ ଗାନନୋ. ଶୋଭନ ସାଧାରଣ සියලු ශෝභන සිත්වලදී අපි පස්සේ කතා කරමු. 19ක් තියෙනවා. ශෝභන අසාධාරණ ඒ සිත්වල නොයදෙන සියලු වල 6ක් තියෙනවා. ඒක 3කට කැඩෙනවා. විරති 3යි. අප්පමඤ්ඤා අවශ්‍යලියා ගන්න. අප්පමඤ්ඤා 2යි. විරති 3යි. අප්පමඤ්ඤා 2යි. ප්‍රඥා නැත්නම් අමෝහය. ප්‍රඥීන් පඤ්ඤින්ද්‍රිය කියලා කියනවා. අමෝහය. අමෝහය. එතකොට ශෝභන සාධාරණ 19ක් තියෙනවා. ශෝභන අසාධාරණ 6ක් තියෙනවා. ඒ 6 3ට කැඩෙනවා. විරති 3යි. අප්පමඤ්ඤා කරුණාමුත්තා කියන 2යි. ප්‍රඥා ඉන්ද්‍රියයි. අකුසල එක සාමාන්‍යයෙන් අපි කොටස් 5කට කැඩෙනවා ඇත්තටම. මොනවාද අකුසල සාධාරණ? අකුසල සාධාරණ 4යි. ඊට පස්සේ නා ලෝභාදී ත්‍රිකය කියලා එකක් 3යි. ඊට පස්සේ දෝසාදී චතුෂ්කය කියලා දෙනවා 4යි. ඊට පස්සේ නා තීන මිද්ධ කියලා 2යි. විචිකිච්ඡා කියලා එකතර 5ක් තියෙන කොටස්. හරිනේ. පස්සේ ඊළඟ දවසේ මම මේක අපි ලොකු මේකෙන් ගමු. මේ විදිහට පහ. එතකොට මේ විදිහට මේ අකුසල චෛසික 52 චාට් එකක් අපිට හම්බ වෙනවා. හරිනේ. ඒක චෛතසික 52යි. ඒක දන්නවා අන්‍ය සමාන 13යි. අකුසල 14යි. සෝබන 25යි. අන්නේ සමාන 13 කැඩෙන්නේ සබ්බ චිත්ත සාධාරණ 7යි. ප්‍රකීර්ණක නැත්නම් පකින්නක් කියලා කියන ප්‍රකීර්ණක 6යි. අකුසල ගත්තම අකුසල සාධාරණ තා සර්ව අකුසල සාධාරණත් කියලා කියනවා. සාධාරණ 4යි. ලෝභාදී ත්‍රිකය කියන එක තුනයි. නේ දෝසාදී චතුෂ්කය දෝෂේ එක මුල් කරගත්ත. දෝසාදී චතුෂ්කය කියන්නේ හතර කියන එකනේ. චතුස් හතර කියන්නේ හතර ගොඩක් කියන එක හතරයි. මේක ලෝභාදී ත්‍රිකේ තුනයි. ඊළඟට තීන මිද්ද දෙක. තීන මිද්ද යුගලය. ඊළඟට විචිකිච්ඡාව. සැකේ. සෝබන 25ක් කැඩෙනවා. සෝබන සාධාරණ 19යි. සෝබන අසාධාරණ 6යි. මේක තුනට කැඩෙනවා. විරති 3යි. අප්පමඤ්ඤා 2යි. අමෝහය කියන පඤ්චින්ද්‍රියයි. හරිනේ අමෝහය තරහ තමයි චෛසික සටහන කියලා අපි කියන්නේ. ඕක සාමාන්‍යයෙන් විචිකිච්ඡාව එකයි ඈ. ඔක සාමාන්‍යයෙන් අපි සයන්සයට පාඩම් කරන මේක chart එක ලියන්න පුළුවන් වෙන්නේ තොන්. විභාග වලට පවහනවා මේ මේ සටහන. ඊට පස්සේ මේකේ තියෙන choice එක හැම එකක් මේ 7 6 ඔය 52 පාඩම් තියෙනට ඕනේ. පිළිවෙල සිට එක පාඩම් කරා වගේ. ඊට පස්සේ ඒක තමයි කියන්නේ සෝභන සාධාරණ choice එක 19 19යි. සෝබන අසාධාරණ එක විරිත 3යි අප්පමඤ්ඤා 2යි ප්‍රඥා choice එක කියන choice එක 520 සෝබන රාශියට ඇත්ත. රේඩ් එක තමයි අපිට ඊළඟ දවසේ කතා කරන්න තියෙන්නේ. ඒ අද දවසේ අපි කතා කරා choice එක කියන්නේ මොකක්ද? ඒ choice එක තියෙන්නට ඕනේ. ඊට පස්සේ ඇයි හැම සිතකට choice එක නැතු උපදින්න බැරි? choice එකේ සම්ප්‍රයෝග ලක්ෂණ මොනවද? එක එක මීපැත්මක් ඇති බව, එකටම එකම නිරෝධය ඇති බව, එකම අරමුණ ගන්න බව, එකම වස්තු ඇසුරු කරන බව. ඊට පස්සේ මේ සංසාර පැවැත්මට යා දායක වෙන හැටි, තෘෂ්ණාවට අවශ්‍ය වෙන හැටි. ඊට පස්සේ ඒ ටික සහස් චෛසික වල සටහන, චෛසික chart එක සටහන අපි කතා කරා. ඊළඟ දවසේ අපි අන්‍ය සමාන චෛසික 13න් සබ්බචිත්ත සාධාරණ 7 පුළුවන් උනොත් ප්‍රකීර්ණ 6ත් බලමු. කාලය යනවා චෛසික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න.
සම්මාසමේ අද අරමුණක් දැනගන්න විදිහ ගන්න විදිහ සාකච්ඡා කරේ ඒක පැහැදිලි වුණා සමහරවිට හන්ද මට එක පාටක් දැන් අර අනුමානයෙන් දැනගන්නවා කියන්නේ ඕකෙම කොටසක්ද සම්මාස දැන් අර හල් කියන දැන් අර ඔක්කොම චෛසික වලින් අරමුණක් දැනගන්නවා කියලා අපි හඳුනගත්තා. එතකොට අර පෙරක දැනට දැකලා තියෙනවා මේ අර ස්වභාව ලක්ෂණ කොහොම කෙලින්ම දැනගන්නවා, සාමාන්‍ය ලක්ෂණ අනුමානයෙන් දැනගන්නවා එහෙම කියන්නේ.
අනුමානෙන් දැනගන්නවා කියලා කියන්නේ දැන් හැම ඔතන අපි කතා කරපු නැති එකක් තියෙනවා. ඔය මේක ඇතුලේ චිත්ත නිමිත්ත කියලා ගත්තේ. ඔය chart එකේ නෝ චිත්ත නිමිත්ත. චිත්ත නිමිත්ත කියලා කියන්නේ යම් කිසි අරමුණක් හිතට වැටෙන ආකාරය කියලා ගත්තා. ඒක මෙතන අපි කතා කරේ නැහැ. මොකද ඒක කතා කරා නම් තවත් ඒක විස්තර කරන්න වෙනවට අපිට. ඉතින් එතකොට සිතට වැටෙන ආකාරයත් තියෙනවා. මේ වැටෙන ආකාරය සත්‍ය වෙන්න පුළුවන්, අසත්‍ය වෙන්න පුළුවන්. ඒ තමයි දෘෂ්ටියක් ලෝකෙ තියෙන. පංච උපාදාන ස්කන්ධය ගැන හිතනකොට ඒක ආත්මයක් ලෙස හිතනවා කියන්නේ. ආත්මය කියන එක බාහිර තියෙන එකක් නෙවෙයි. සිතේ සිත විසින් පංච උපාදාන ස්කන්ධය ගනු ලැබූ ආකාරය. ඒකට කියන චිත්ත නිමිත්ත, එහෙම නැත්නම් ගයිහාකාරය කියලා අපි කියනවා. එතකොට ඒ ගනු ලබන ආකාරය අනුව අපිට පුළුවන් දේවල් අනුමාන කරන්න. ඒ නිසා ඒක දැන් උදාහරණයකට ඒක අපි chart එකට ගත්තොත් දැන් මේ තියෙන්නේ සිතනේ. අපි චෛතසික නිකන් උදාහරණයකට මේ චෛතසික කියලා අපි නම් කරා. මේ චෛතසික මේක සිත, මේක අරමුණ. මේ ක්‍රමයේ හැටියට අරමුණ හැමතිස්සෙම පරමාර්ථය. හැබැයි අරමුණ ගනු ලබන ආකාරයක් තියෙනවා. ගනු ලබන. දැන් උදාහරණයක් ගත්තොත් අපි ඒක තේරීටක් ගාලා කට්ටිට. දැන් මේ අරමුණ අපි හිතමුකෝ අපේ ස්කන්ධ කියලා. එතකොට මේ ස්කන්ධ සාමාන්‍යයෙන් තියෙන්නේ දැන් අපි තුමු එක දෙයක් නෙවෙයිනේ. අපි තුමු ඔන්න අංශු තියෙනවා රූපයේ. ඊට පස්සේ චෛතසික ඒ ඔක්කොම තියෙනවා, රූප කලාප තියෙනවා නේද? මේ ඔක්කොම එකතු කරනකොට අපි හිතින් ගන්නකොට මේ මිනිස්සෙක් කියලා එක්කෙනෙක් ලෙස ගන්නවා. හරි. බාහිර තියෙන පරමාර්ථ විතරයි. පරමාර්ථයයි තියෙන්නේ. ඒ ටික හිතින් ගන්න මනුෂ්‍ය මේක ප්‍රඥා. ප්‍රඥාත් තියෙන්නේ හිතින් ගන්නවනම් ප්‍රඥාත්ති බාහිර තියෙනවනම් ඒක පරමාර්ථයක් වෙන්නේ බෑ. එතන මේක ගනු ලබන මේකට තමයි කියන්නේ චිත්ත නිමිත්ත කියලා. ගයිහාකාරය කියලා කියන. එතකොට මේක සමහර කෙනෙක් තියෙන විදිහටම ගන්න පුළුවන්. ඇතිසැටියට ගන්න පුළුවන්. පංචස්කන්ධය පංචස්කන්ධය ලෙස ගන්න පුළුවන්. පංචස්කන්ධය මිනිස්සෙක් ලෙස ගන්න පුළුවන්. එතකොට මේ චිත්ත නිමිත්තක් තියෙන නිසා නැත්තම් ගන්න ගත හැකි ආකාරයක් තියෙන නිසා තමයි මේක වරදින්න පුළුවන්. දෘෂ්ටියක් එනවා කියන්නේ මේක වරද. මේක සමපහත වෙන්නේ නැහැ බාහිරත් එක්ක. එතකොට ඒ අනුව අනුමාන කරන්න පුළුවන් දැන් එතකොට. එතන අනුමාන කරනවා කියන්නේ මෙතනින් මේ කතාව හදා ගන්න පුළුවන්. අර මෙහෙම වෙන්න ඇති කියලා අපි හිතනවා. හැමතිස්සෙම මතක තියාගන්න මේකට කියන්නේ ඉන්ඩිරෙක්ට් රියලිසම් කියලා අපි දර්ශනය කියන්නේ. ඉන්ඩිරෙක්ට් රියලිසම් කියලා බටහිර දර්ශනය. එතකොට කෙලින්ම තියෙන එක ඒ විදිහටම ගැනීමක් නෙවෙයි. එහෙම ගත්තොත් එහෙම වැරදි අර්ථකථන එන්නට බෑ. සහ බාහිර නැහැ සියල්ල සිතේ ගත්තොත් ඒක අයිඩියලිසම්. ඒකත් නෙවෙයි. ඒකත් එහෙම ඒකත් බුද්ධාම තේරවාද බුද්ධාම කතා කරන්නේ. ඒක විඥානවාදීන් කතා කරන එකක්. මාධ්‍යමික නෑ යෝගාචාර දර්ශනේ. අපේ හැටියට බාහිර තියෙනවා ඒක ගන්න බෑ. ඒතර ඉතින් දැන් අනුමානෙ මම හිතලා පැහැදිලිෙන්න පුළුවන් කියලා. ඒතර ඉතින් අපිට අනුමාන කරන්න පුළුවන් දේවල් මේ ඇයි මේ ඉඳ තියෙනවා. මේ අවස්ථාව තියෙන නිසා. හරි. ඒතර මුළු චිත්ත චාට් එක ගත්තොත් මේකත් එක්ක තමයි කතා කරන්න ඕනේ. ඒතර චයිසික මේත් එක්ක තමයි. මේක කොහොමද හැදෙන්නේ කියලා ගත්තම ඒකට කන්ට්‍රිබියුෂන් එකනේ මේ පැත්තෙන්. මෙයාගෙත් තියෙනවා. මෙයාත් පෙනී සිටින ආකාරය යම් ප්‍රමාණයක දායකත්වයක් තියෙනවා. නමුත් ලොකුම දායකත්වය මෙයාගෙන් ලැබෙන්නේ. ඒ නිසා තමයි උදාහරණයකට අපි කියනවා අනිෂ්ට ආරම්මණය ඉෂ්ට ලෙස විඳින්න පුළුවන්. ඒ ඉෂ්ට භාවයේ තියෙන මෙතන එතකොට. ඉෂ්ට කියන එක මෙයා මේක පැත්තෙන් දායකත්වය දෙන්න පුළුවන්. ඒ නිසා අනුමානය කරනකොට අපිට දේවල් චිත්ත නිමිත්ත හදා ගන්නට පුළුවන්. කන්ස්ට්‍රක්ට් කරන. ඉතින් මේක ඒකම කියන්නේ නාම ධර්ම හරිම සංකීර්ණයි. මේක අපි මෙයාට පුළුවන් මේක නිර්මාණය වෙනවා. මෙයා නිර්මාණය කරනවා කියන්නේ මෙයා නිසා හට දැන් උදා පටිභාග නිමිත්ත කියන එක එහෙම එක. සංඥජයි කියලා කියන්නේ. පරමාර්ථයක් නෙමෙයි මේක වැටහෙන ආකාරය. ඒ නිසා අනුමානය මෙතන තියෙන නිසා පුළුවන් වෙනවා. පැහැදිලිද දැන් එක?
සයින්ස් එක පැහැදිලි වුණා. සයින්ස් අර දුරක් සාමාන්‍ය ලක්ෂණ අනුමානෙන් ගන්නවා කියන්නේ ඒ සයින්ස් ස්වභාව ලක්ෂණ ප්‍රත්‍යක්ෂිනේන්නේ.
ඒක ඒ කියන්නේ ස්වභාව ලක්ෂණය තමයි හිතට කෙලින්ම අරගන්නේ. මේක අරගේ අනුමාන කියන එක මට එකපාර කියන්න ලොකෝනෝ තේරෙන්නේ නැහැ. එකක් තමයි දැන් උදාහරණයකට මෙහෙම හිතනවා. මේ ධර්මයෝ හේතුන් නිසා හටගත්තේ ඒ නිසා අනිවාර්යෙන් මිදෙන්නට ඕන කියලා අපි ඒක උපකල්පන. දැන් උදාහරණයකට දැන් ඔය සමහර භාවනා ක්‍රමවලනේ ඔය මේ ඉපදීම් මිදීම ඒ ලෙසටම බලනවා කියලා එකක් තියෙන්නේ. ඒ මොහොතේ බලනවා කියලා එකක් තියෙන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් මොනවද ත්‍රිලක්ෂණේ බලන්නේ උපකල්පනය කිරීමක් කරන්න. මෙසේ ඉපදී මෙසේ නිරුද්ධ වන්නේය කියලා අපි ඒක උපකල්පනයක් කරන්න. අනුමානයක් කරන්න. ඒතර ඒ නිසා මේ මෙහෙම දැන් උදාහරණයට අරකේ රූපයෝ මෙහෙම ඉපදිලා නිරුද්ධ වෙන්නට ඕන. හේතුන් නිසා හටගත්තら නිරුද්ධ වෙන්නට ඕන. ඒ වගේ අර ඒකේ ලොජික් එකක් තමයි භාවිතා කරන්නේ ත්‍රිලක්ෂණේ බලන්න අපි. දැන් උදාහරණ දුක්ඛ ලක්ෂණේ ගන්න. දුක්ඛ ලක්ෂණේ කියන එක ගත්තම ඒක එහෙම ප්‍රත්‍යක්ෂ කරන එකක් නෙවෙයිනේ. දැන් දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ භවනා කරනකොට මේ කය නොයෙකුත් ලෙඩ රෝග වලට භාජනය වෙනවා. ඊට පස්සේ මේ කය බිඳෙන නිසා නැවත නැවත අලුත් වැඩියා කරන ආහාර බව. දැන් මේක දැන් මෙතන මේ වෙලාවේ දකින්න පුළුවන් එකක් නෙවෙයි නේද? ඒක හුදු ඒ කියන්නේ ලොජික් එකකින් හිතන එකක් නෙතේ. ඒ නිසා මේ දුක්ඛ ලක්ෂණ ආදී අනාත්ම ලක්ෂණ වගේ ඒවා අනිත්‍ය ලක්ෂණේ ඔක්කොම මේ අපි අනුමානෙන් තමයි අරගන්නේ. ඉතින් අර සමහර ආචාර්යවරු දැන් මේ සද්ද බින්ද නැහැටි එහෙම දැන් උදාහරණයකට අනිත්‍ය ලක්ෂණේ අපිට අනු උපකල්පනය කරන්න කියලා තියෙන්නේ ග්‍රන්ථවල. වීණාවක් ගත්තම දැන් මෙහෙම කළා මේකෙන් වයලින් එක හිතන්නකෝ. වයලින් එක අද කාලේ මේක අදිනකොට ටින්ගල සද්ද එනවා. ඒතර ඒ සද්දේ ඇති වෙලා නැති වෙනවා. දැන් උදාහරණයකට අතිරක්ෂණේ මෙනෙහි කරන්න දීලා තියෙන උපමාව තමයි තව එකක් තමයි ගිනි කූරක් ගහනවා අඳුරු කාමරයක. ඒතර ආලෝකය ඇති වෙනවා. නිවම නැති වෙනවා. ඒක හිතන්නේ. ඒතර මේ වගේ තමයි මේ සංස්කාර ඉදදී බිඳෙන්නේ. ඒ එසේ හිතිය හැකි නම් එසේ දත හැකි නම් එසේ තේරුම් ගත හැකි නම් මේ තමයි ත්‍රිලක්ෂණේ තේරුම් ගත කියලා කියන්නේ. ඒ නිසා මේ අර ප්‍රධාන ලක්ෂණය ගත්තම ඒක එහෙම නෙවෙයි. ඒක නිකන් අපිට ඍජුවම දැනෙන එකක්. දැන් සතර මහා ධාතුව කියන එක ඒක දැනෙන එකක්. ඒකනේ සිත කියන එක ප්‍රත්‍යක්ෂව දැනෙන එකක්. වේදනාව දැනෙන එකක්. ඕකේ අර ආපෝ වගේ ධාතු තමයි ඉතින් උපකල්පනය කරලා ගන්නෙ. ඉතින් ප්‍රධාන වශයෙන් ඔය මේ සිත්ත්‍ රූප ධර්ම ඒ වගේ අපිට මේ අනුමාන කිරීමක් නෙවෙයි වල තියෙනවා. මේ පංචේන්ද්‍රියන්ගෙන් මනින්ද්‍රියෙන් අපිට ඍජුවම දැනගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඕක එහෙම කියලා මම තීරණය කරන්නේ. එහෙමයි නැතු ඒක කොහෙවත් නැහැ. ඇයි මේක අනුමාන කියන්නේ කියලා නැහැ. නමුත් මට තේරෙන හැටියට එහෙම තමයි ඒක එන්නේ. මොකද ත්‍රිලක්ෂණය බලන්න කියලා තියෙන්නේ මේ අනුමාන වශයෙන් තමයි ත්‍රිලක්ෂණේ බලන්නේ අපි සාමාන්‍යයෙන්. මේ මෑත කාලේ ආපු ඒ භවනා ක්‍රම වලින් තමයි අර ඒ වෙලාවේ අවධානය දෙනකොට ප්‍රත්‍යක්ෂයක් වගේ තේරුම් ගන්න කතාවක් අපි කියන්නේ. එහෙම අවශ්‍ය නැහැ ත්‍රිලක්ෂණේ තේරුම් ගන්නට. ඒක අනුමාන වශයෙන් තමයි ඒක යන්නේ. ඒ නිසා තමයි ඒක උදාහරණ දෙය තමයි මෙහෙම කල වගේ දේවල් ඊට පස්සේ පැදුරු වගේ දේවල් මේවා හේතුන් නිසා හටගත්තේ මේ යනවා විනාශ වෙනවා කියලා අපි තේරුම් ගන්නවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් මරණානුස්මතිය කියන එකත් එහෙම එකක්. මරණානුස්මතියේදී අපි කියනවා මේ යන්න එක අනුමානයක් තියෙන. අනිවාර්යෙන් මිනිස්සු මැරෙනවා නම් විපදුනා නම් කර්මය නිසා මේ යන්නට. ඒ වගේ එකක් තමයි මේ ත්‍රිලක්ෂණය තේරුම් ගන්නවා කියලා කියන්නේ. හොඳයි එහෙනම් අපි අදට අවශ්‍ය කරන දේශනාව අවසන් කරනවා. ඉතින් අද දවසේදී ඇමරිකාවේ පදිංචි කැලිෆෝනියාවේ පදිංචි ශම්මි ජයසිංහ මහතා සහ යෝෂිතා දිසානායක මහත්මිය විසින් තමයි අද දවසේ මේ අනුග්‍රහයන් දක්වමින් දේශනාව සිදු කරවන්නේ. දේශකයන්න් වහන්සේ ඇතුළු මෙකල්හි නිවන් මාර්ගය අවබෝධ කර ගැනීමට උත්සාහවත්වනා වූ සියලු ගිහි පැවිදිතුමන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ භවයේදී අපවලා හදා වඩා යහමකට යොමු කළ ආදරණීය දෙමව්පියන්ට මේ ආත්ම භවයේදී හෝ මතු උපදින භවයකදී නිවන් අවබෝධයේ පිණිස මේ පින හේතු වාසනා වේවා. මීට මාස කිහිපයකට පෙර පරලෝසපත් විල්ෆ්‍රඩ් දසනායක ගුරුපියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ භවයේදී අපහට අධ්‍යාපනයේ යහමඟ කියා දුන් සියලු ගුරුබවතුන්ටත්, කල්යාණ මිත්‍රයන්ටත්, සහෝදර සහෝදරියන් ඇතුළු නෑදෑ හිත මිතුරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. මේ භවයේදීත් පෙර භවවලදීත් අපනමින් මිය ගිය සියලු නෑදෑ හිත මිතුරන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ කටයුතු සියල්ල මෙසේම සිද්ධ වේවා. උද්‍යානි මහත්මිය, ප්‍රසාද් මහත්මයා ඇතුළු මේ වටිනා ධර්මදේශනා මාලාව සංවිධානය කරන සියලුම දායක දායිකාවන්ටත්, මේ ධර්මදේශනා ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටත්, ඒ සඳහා සහසම්බන්ධ වූ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. අවසානයේදී අප තමන් දෙදෙනාටත්, දරු දෙදෙනාටත් හැකික්මන්හින් නිවන් අවබෝධය පිණිස මේ ධර්ම දානය පින්කම හේතුපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අපි ඔවුන්ගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ශම්මි ජයසිංහ මහත්මයා සහ යෝෂිතා දිසානායක මහත්මියටත්, ඒ දරුවන් දෙදෙනාටත් ඒ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ධ වීමට මේ ධර්ම දානය හේතු වේවා. සසර වසනා තුරාවට සම්මා දිට්ඨිහිම් පිහිටා ධර්ම මාර්ගයේ ගමන් කර නිවනින් සැනසෙන්නට මේ පින උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ කටයුතු සංවිධානය කරමින් ඔය මේ වැඩසටහන බොහෝ කාලයක් සිදු කරගෙන යන අපේ උද්‍යානි උනන්තයන් මෙතනිය, ඒ වගේම විශ්වෝ උනන්තයන් මහත්මයාටත් ඒ තවත් ඒ ධර්ම කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ පටිගත කිරීම සිදු කර අපේ නිකේෂ් මහත්මයා, ඒ වගේම අනේ දවසර කරන ප්‍රසාද් මහත්මයා ඇතුළු ඒ හැම දිනාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේ හැම දිනාගේම නවමින් මේ පරලෝක ගිය ඥාති වර්ගයා පින් අනුමෝදන් වේත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනයේ වී නිවනින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද, සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිවීමේ ආජු වර්ණ සැපවල ප්‍රඥාවන්ගින් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතාහිත මෙදහස් සකල ලෝක සත්වයාට පින් අනුමෝදන් වීමෙන් සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිරු ගත්තෝ සමිදිරු වෙත්වා, තිසරණ සරණ ගොස් නිවනින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට දායකත්ව දරුවා වූද, අනුමෝදනා කළාවුද, සංවිධානය කරාවුද හැම සිරු දිනාගෙමත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ හැම දිනාගෙමත් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වී මෙලව දිනුව පරලොව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලත් මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ.